දැන් කාට හරි ප්‍රශ්න තියෙනවද? හරි භාවනාව සම්බන්ධයෙන්. මනෝ සංස්කාරයට වැටෙන්නේ මනෝ සංස්කාරයට වැටෙන්නේ. දැන් මෙතන ජාති ජරා ව්‍යාධි මරණ කියන හතරයි දුක්ඛයයි කියන එක කාය සංස්කාරයට මුලින්ම ගන්නවා. ඔව් හරි පිළිවෙලට එනවා නම් කාය සංස්කාරයට. එතකොට දෝමනස්සය කියන එක අපි ගන්නවා මේ මනෝ සංස්කාරයට. ශෝක පරිදේව අපිට තේරෙන මේ වචී සංස්කාරයන් අපේ තියෙනවායි කියන එක වචන පිට කරනවානේ ශෝක කරනකොට. මේකින් කියවෙන්නේ නැහැ අනිත් කොටස් වල සම්බන්ධතාවය නැtei කියලා. නමුත් මේ වැඩියෙන් පේන දේ අපිට තියෙනවා මෙතන. වැඩියෙන් අපි දන්නවා මේ ශෝකය කරනකොට පරිදේව කරනකොට අපේ වචන පිට වෙනවා කිඳිරි ගෑවෙනවා තියෙනවානේ. අන්න ඒwidetilde වචී සංස්කාරයේ දින්න තියෙනවා. ඒ මේක සඳහා අනිත් දේවල් උදව් උපකාර වල ඇවිල්ලා තියෙන. ඒ නිසා ඒක නැtei කියන එක කියන්න එපා. ඒකත් තියෙනවා. මේක වැඩියෙන් අපිට මෙතන පේනවා. උපායාසයේ කාය සංස්කාරයට වැටෙනවා. ඊළඟට ප්‍රිය දේවල් විප්පුණයි කියලා කියනකොට මම කියන්නේ මනසෙන් තමයි මේ දේ මට දැනෙන්නේ මනෝ සංස්කාරය එතන තියෙනවා. අප්‍රිය දේවල් සම්ප්‍රයෝගේ වුණයි කියලාත් අපි මනෝ සංස්කාරයක් තියෙනවා. එතකොට යම් පිච්චන් අලබදී තම්බේ දුක්ඛං කිව්වහම බලන්න එතෙන්දී අපි කියන්නේ මේ අනිත් දේවල් ඔක්කොම ගැනනේ. දැන් මට ජාති ධම්මේ කියන එක උරුම වෙලා තියෙන මනුස්සයා කියනවා අනේ මම ජාති ධර්මයේ නැති කෙනෙක් වෙනවනම් ඉපදෙන්නේ නැති කෙනෙක් වෙනවනම් ජරා ධම්මයේ ඇතිවෙච්ච පුද්ගලයා කල්පනා කරනවා අනේ මම ජරාවටපත් නොවන කෙනෙක් වෙනවනම් එතකොට දැන් අපිට පේනවා අර මුල කීප කොටස් ටිකම තමයි ආපහු කියන්නේ. එතකොට මේක වැටෙනවා අර හැම කොටස් වලටම සංස්කාර වශයෙන් ගත්තාම. ඉතින් මෙන්න මෙහෙම සංස්කාර වශයෙන් මේක බලනවායි කියන එක තමයි ලොකුම වැදගත්කම. ඉපදීම කියන්නේ
සංස්කාරයම දුක්ක් නේද කියලා
ඒක මේකටද මම මහන්සි වෙන්නේ මේකද මම හදාගන්නේ අන්න ඒක දේ තමයි තේරෙන්නේ. දැන් අපිට මේක පේනවා නම් මේක පේනවා අපිට ජාති ජරා ව්‍යාධි මරණ මේ ප්‍රශ්න ගොඩ එක කාරණේනි මට ඕනි එකයි මට ඕනි ජාතිය විතරයි 11ක් මට විරුද්ධයි. ඒ 11ම ස්පර්ශ වෙන නිසා තමයි මට මේ ඇත්තම කියනවා නම් වයසට නොගිහින් ඉන්නත් බැරි. මගේ මනස විඥානේ ඔය සරස පරිත්‍යාය තితి පරිත්‍යාය කියලා ධර්ම දෙකක් තියෙනවා. මහා නිද්දේශේ ඒකෙ පෙන්නනවා මේ කාරණා දෙක ලස්සනට පෙන්නලා. අර අපි පස්සේ බලනවා අර ඩයග්‍රෑම් එකක් මේ රාතන් වහන්සේ අපිට දුන්නා මේ ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය රාතන් වහන්සේ ඒක පෙන්නලා දුන්නා අපිට. ආගට අපි ඒජින් කියලා කියන්නේ ඩයග්‍රෑම් එක ඒ තියෙන වාහනයක් ඒක තියෙන. ඒ වාහනේ පල්ලෙහා පැත්තේ තියෙන්නේ මේ අපි මේ අද කතා කරපු මේ ජාති දරා ව්‍යාධි මරණේ පල්ලෙහා තියෙන බාර් එක තමයි මේ කතා කරන්නේ. අපේ කාර් එකේ තියෙනවනේ අර වම් අත පැත්තෙන් ඩ්‍රයිවර් පැත්තෙන් මේ අනිත් පැත්තෙන් නගින කොට දොරවල් දෙකක් ඇරිහාම තියෙනවනේ මේක. ඒ පැත්තේ තියෙන ඔක්කොම දිරපු බාර් එකක් තමයි තියෙන්නේ. හොඳට බලන්න මේ පැත්තේ තියෙන බාර් එක තමයි මේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ අද්දගෙන තමයි යන්නේ. ඉප දෙනකොටම කබල් රෝද හම්බෙලා ඒ විදිහට තියෙන්නේ. ඒතර මේ සංස්කාර ටිකට තමයි අපි මේ දිගින් දිගටම ගමන් කරගෙන යන්නේ. මේ ටික තමයි අපි හැමෝම කරන්නේ. එතකොට මේක සංස්කාරය වශයෙන් කෙනෙකුට යම තේරෙනවද? එතින්දී යාට තේරෙනවා එහෙනම් සංස්කාරයෙන් තමයි විඥාණය සකස් කරන්නේ. එහෙමනම් විඥාණය සකස් කරපු දෙයක් කියන එක තේරෙන්නේ. මේක සංකත ධර්මයක් කියලා තේරුම් ගැනීමෙන් තමයි මේ පුද්ගලයාට මේකින් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. ඒකේ අවබෝධයෙන් තමයි තේරුම් ගන්න මේක මේ දෘෂ්ටිය කැපෙන්නේ හේතු වෙන්නේ ඔය විදියට. එතකොට බැලුවාම පේනව නේද බුදුහාමුදුරුවෝ හරියටම හරි කියලා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා දුක්ඛ සත්‍ය පෙන්නවා, සමුදය සත්‍ය පෙන්නවා, නිරෝධ සත්‍ය පෙන්නවා. එතකොට මුළු ධර්මයම මෙතන තියෙනවා. මේ විදියට බැලුවාම දීර්ඝ වශයෙන් ඉතින් මහා කච්චනහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේක මෙච්චර දීර්ඝව අපිට මේක දැන කරා. ඉතින් සාම්පති මහා බ්‍රහ්ම මහා රහතන් වහන්සේ ඉතින් මේ ටික අපිට පැහැදිලි කරලා දුන්නා. මෙතනින් මේකත් එක්ක වෙන විදිය ඉවදද ගන්න
සංකාර දුක්ඛ
එක්ක බලනවා කියන එක. දිට්ටි උපාදානයේදී අපි දැන් මමංකාරයක් අපි ඇති කරගන්න ඕනේ. දැන් මම මගේ කියලා මම ගන්නවා. දැන් බල්ලා මගේ, කුකුලා මගේ, ආදි වශයෙන් මගේ මමංකාරයක් ඇති කරගන්න ඕනේ. මේ රසය මගේ, වේදනාව මගේ, ඔය විදිහට. එතකොට මේ මමංකාරයේ හේතු කරගෙන අපි දිට්ටි ඇති වෙනවායි කිව්වා. ඔතන ඇත්තම කියනවා දෙකක් තියෙනවා. එකක් තමයි මමංකාරය, එකක් තමයි අහංකාරය. දැන් අහංකාරයේදී දැන් මම මේ ශරීරයක් මේ හදාගෙන නෙතියෙන්නේ. යම් කිසි ආකාරයකට මේ ශරීරයක් හදාගෙන දැන් මම වෙමි කියලා මට මේ විදිහට තියෙනවා. ඒ කියන්නේ උතන පෙන්නනවා පිටකෝපදේශයේ භවංච භෝගංච අහංකාරස්ස පදට්ටාණං කියලා. භවයේ භෝගිය නිසා තමයි මේ අහංකාරය කියන එක ඇති වෙලා තියෙන්නේ. ඒක ඇති වෙලා ඉතින් දැන් මම දැන් ලොකු මනුස්සයා වගේ ඉතින් මම දැන් ඉන්නවා. දැන් මම උසයි, මම කෙට්ටුයි, මම දිගයි, මම ලස්සනයි. ඉතින් ඒ ඔක්කොම දැන් අතේ මං හුඟක් වෙලාට ගන්නේ අවුරුදු 16ක ගෑනු ළමයි බුදුහාමුදුරු ගත්ත උදාහරණ. එතකොට දැන් මේ විදිහට ගිහිල්ලා දැන් මේ පුද්ගලයා දැන් හදාගෙන තියෙනවා නේද මම වෙමි, මම ලස්සන පුද්ගලයෙක් වෙමි ආදී වශයෙන් එකක් හදාගෙන තියෙනවානේ. මොකක් හරි එකක් තමන්ට තේරෙනවා එකක් හදාගෙන තියෙනවා කියන්නේ. මේක මෙයා දන්නේ නැහැ මගේ මේ සංස්කාරයක් කියලා. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු දෙයම තමයි මේක සංස්කාරයක් වශයෙන් මේක වුණායි කියලා හැඟීමක් මේ පුද්ගලයාට නැහැ. එහෙමයි පුද්ගලයා කල්පනා කරනවා මෙහෙම එකක් මම හදාගෙන මමයි කියලා කෙනෙක් ඉන්නවයි කියලා හිතලා මම මේකට ඇලෙනවා. අත්තා කියලා එක්කෙනෙක් හදාගෙන ඒකට උපාදානය වෙනවා. අත්තවාද උපාදාන. අර දෘෂ්ටියේ තිබිච්ච දේව තමයි මම මේ තවද්ද දොඩට ගිහිල්ලා තියෙන්නේ. මේක හැදිච්ච විදිය මම දන්නේ නැති නිසා මට හැදේ හැංගෙනවා මේ මම ඉන්නවා. ඇයි අර කඩල කොට්ට වගේ මම ඕන වෙලාවක මට ආපහු මේක ගන්න පුළුවන්. ඒ කවුරු කිව්වත් මේක මේ අනිත්‍යයි කියලා මට තේරෙන්නේ මේක එක වගේ කියලා. මම මේක මේ විදිහට ධර්මයේ බලනකොට මට පේනවා මේක නැවත නැවතත් පුන පුනා සකස් කිරීමෙන් විතරයි මට මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔය සකස් කිරීම කැඩෙනවයි කියන එක ඔන්න බ්‍රේක් එක වදිනවා අපිට මරණය දැක්කහම. දැන් හරියට මේ බ්‍රේක් ගන්නවා අපි. ඔය මේ ඒ රහතන් වහන්සේ පෙන්වුවේ ජරාව කියන එක අපි දකින්නවා කියන්නේ ඕක එක බ්‍රේක් එක. ව්‍යාධි දකින්නකොට තව බ්‍රේක් එකක්, මරණය දකින්නකොට තව බ්‍රේක් එකක්. සංඥාවෙන් අපි බ්‍රේක් එක ගහ ගන්නවා. මේක දකින්න දකින්න අපිට මේක සිද්ධ වෙනවා. පොඩි ළමයෙක් උනත් බලන්නකෝ. පොඩි ළමයෙක් ගෙදරකට ආවහම කිව්වොත් එහෙම මේ බබාට, බබා දැන් සෙල්ලම් කර කර දුවගෙන දුවගෙන එනවා ළඟට. ළඟට ආවම කිව්වොත් ඒකෙම මේ පුතේ අච්චට සනීප නැහැ, ආච්චි සනීප නැති වෙලා මෙහෙමයි ඉන්නේ කියලා. ඒ ළමයා බ්‍රේක් එකක් ගහනවා නේද බලන්න. අර ලෙයා ආවේ නිකන් සින්දුවක් කියාගෙන වාගේ ලොකුට මෙයාවිලා. අර කියපු ගමන් අර ළමයාත් ගහනවා බ්‍රේක් එක. ඒ ළමයා ඉදන් දන්නවා මේක යම් ආකාරයකට. මේක බ්‍රේක් එකක් කියන එක. ලෙඩ වුණයි කිව්වා. අම්මට සනීප නැතුණයි කිව්වාම. තාත්තට සනීප නැතුණාම ළමින්ගේ මේකක් තියෙනවා. පොඩ්ඩක් කියලා එනකොට යට ආයි ටක් ගාලා අමුතු කියලා ගිලා ආපෝ සෙල්ලමට යනවා. ඒක කිව්ව ගමන් අර බවදු. ඒතොර මේ සංඥාව අපි දිගින් දිගටම අපි පවත්තන ඕනම් දෙගින් දෙකටම මේ සංස්කාරයක් වශයෙන් මේක දැකලා මේ ජාති ජරා ව්‍යාධි මරණ මේ කොක්කුම් මේ ප්‍රශ්නේ ඇති වෙනවායි කියලා දැකලා මේක අමතක නොකර පවත්වනවා නම් මනසෙන් අපිට මේ ප්‍රශ්නේ ගැලවෙන්න පුළුවන්. අපි කරන්නේ මේකෙන් ටිකකින් අමතකයි. මොකද අපි වචී සංඛාරයන් ඇති වෙන්න පටන් ගන්නවා. ටිකක් වෙලා යනකොට අපි මෙතනින් එළියට බහලා යනකොට ලස්සන මලක් දැක්ක, ලස්සන කාන්තාවක් දැක්ක, ලස්සන පුරුෂයෙක් දැක්ක, හොඳ කාර් එකක් දැක්කා. අපේ පරණ පුරුද්දකුත් තියෙනවානේ. ඒ කියන්නේ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප පැත්තෙන් ඒ පාර තියෙනවානේ. දැන් ඒ පාරේ වචී සංකාරයන් ඇති වෙන්න ගන්නවා. දැන් ඒක ආපු ගමන් මේක මැකිලා යනවා. මැකිලා යනවා කියන්නේ මේකේ අවබෝධය සම්පූර්ණයෙන් නැති වෙන්නේ නැහැ. යම් ආකාරයකට තියෙනවා යට යනවා. මේකත් අපි සකස් කළා නේගත්තේ. මේකත් සකස් කිරීමක්. මේකෙන් මේ විදිහට මේක එනවායි කියලා සකස් කිරීම. අර සකස් කිරීම ආවහම සංස්කාර දෙකයි මේ සංස්කාරයත් එක්ක මං ඉන්නවා. මොකද මං විශාල කාලයක් පුරුද්දෙන් කරපු දේ අර සංස්කාරයෙන් වෙනවා. ඒතර මාර්ග චිත්තේ මාර්ග ඵල දින ඇයට මේක පොඩක් වෙනස්. මෙයාකෙත් එකපාරට සකස් වුණත් මෙයා ඊළඟට ඊළඟ මොහොතේම දන්නවා අන්න ඒකපත් උනායි කියන එක. අනිත් අයත් දන්නවා. භාවනා කරන සමාධිය ඇති කරන පුද්ගලයන් ඒ සතියෙන් සමාධියෙන් ඉන්නකොට ඉඳලා ඊට පස්සේ එයා ඔෆිස් එකට යනකොට මේ පුද්ගලයාට මතක් වෙනවා මේක ඉන්න ඇති වෙනවා. දැන් මට එක කාලයක් තිබුණා මම භාවනා කරලා මේ ඔෆිස් යනකොට මට පැයක් සමාධිය තියෙනවා. සමාධිය තියෙනවා කියන්නේ මං සිහියෙන් ඉන්නවා. මං අර දේවල් ඔක්කොම අයින් කරගෙන අයින් කරගෙන ගිහිල්ලා ඉතින් පැයක් දෙකක් භාවනා කරලා මේ යනවා. තව පැයක් මට තියෙනවා. ගිහිල්ලා ඉතින් අර ඔෆිස් එකේ අර වැඩ පටන් ගත්තට පස්සේ ටිකක් වෙලා යනකොට අනේ අරව ටික ඔක්කොම බහගෙන ගිහිල්ලා මේ කූම කුණු කන්දල් ටිකක් මගේ ඔළුවට ඇවිල්ලා මගේ ඉතින් කාම යෝගේනේ. මම ඔෆිස් එකට යන්නේ මේ යෝගේ ඉතින් මගේ මේ ජීවත් වෙන කබලිකාර ආහාරය හොයන්න. ඉතින් ඒගොල්ලෝ කියන වැඩේ ඒක කරන්න ගත්තායින් පස්සේ ඔක්කොම ටික ඉවරයි. ඊට පස්සේ ඉතින් හවසට දැන් අර උදේ භාවනා කරලා තමන් ගත්ත දේ මතක් කරගන්නත් අමාරුයි. සෑහෙන්න මහන්සි වෙන්න ඕන. උදේට නම් හැබැයි පුළුවන් හවස වෙනකොට හරි අමාරුයි. ඉතින් උත්සාහයෙන් මතක් කරනකොට ආපහු මතක් වෙලා එනවා. මේ වගේ තමයි මේ කාමේ නිසා තමයි අපි සම්පූර්ණයෙන් වැටෙන්නේ. බුදුහාමුදුරු පෙන්නනවානේ මේක නිසා ඔක්කොම අමතක වෙලා මේ වෙලා යනවා කියලා. මේ මෛත්‍රණ සේවනයේදී බුදුහාමුදුරුවෝ කිව්වා ඒක. ඒක ගලාට පස්සේ ඔක්කොම නැති වෙලා යනවා. ඒකම මේ ගෙයිය ව්‍යාකරණ මේවා ඔක්කොම දේවල් මිනිස්සුන්ට අමතක වෙනවා කිව්වා. නැති වෙනවා කිව්වා. ඒක ඔක්කොම බැලලා යනවා. ඒ තරම්. ඒ කියන්නේ අරකේ ආස්වාදයන් එක්කගේ ගමන් කරායින් පස්සේ ඒ දේවල් මෙහෙලා යනවා. එතකොට තමන්ගේ ආදීනේ මේ බලනකම මේ ඔක්කොම ආදීනේ කවුද කැමති මේ ජරාවට, ව්‍යාධියට, මරණයට මේක කල්පනා කරන්න 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 මනස නිදහස් වෙනවා. මොන ඔය විදිහටයි ඔක සිද්ධ වෙන්නේ. ඉතින් අර එකෙනෙක් ඉන්නවා කියලා අදාගෙන ඒකට ඇලුනා. ඒක තමයි අත්වාදු පාදයන්. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ස්ටිං
හදාගෙන ඇලෙනවා. ඔක හරි ප්‍රශ්න දෙකක් උතන. එකක් නෙමෙයි ප්‍රශ්න දෙකක්. දැන් ඔන්න මුලින්ම මේ ආහාරය සම්බන්ධයෙන් මට ඇති වුණා මේ සුඛයි කියලා ආවයි කියන්නේ. සුඛයි කියලා ආවාම දැන් මට දෘෂ්ටියෙන් ඇති වෙලා තියෙනවා මේක සුඛයි කියලා. මට සංඥා තියෙනවා, චිත්ත තියෙනවා, දෘෂ්ටි තියෙනවා, තුනක් තියෙනවා. දැන් විපල්ලාසම ඔක්කොම 12ක්නේ. අනිත් නිත්‍යයි කියන තේ ගත්තාම 12ක් තියෙනවා. දැන් මේක තමයි අවිද්‍යාව කියන්නේ ඇත්තෙම කියනවා. එතකොට දැන් මේක යම්කිසි වස්තුවක් ගත්තාම ඒ වස්තුව සම්බන්ධයෙන් මට රසයක් විඳලා තියෙනවා නම් මට මේක දැක්කාම මට මේක සුඛයි කියලා මගේ මනසෙන් මේක හැදෙනවා. අර සංස්කාර ස්කන්ධේ මං කිව්වේ කජ්ජනීය සූත්‍රයේ දේශනා කරනවා කියලා සංස්කාර ස්කන්ධේ විසින් මේ පහම සකස් කරනවා කියලා. එතකොට මේක සකස් කිරීමක් තියෙනවා. මේක රූපේ රූපය වශයෙන්, වේදනාව වේදනාව වශයෙන් සකස් කිරීමක් තියෙනවා. මේක සකස් කරාම දැන් මගේ මනසෙන් මේක ස්පර්ශය සිද්ධ වෙනවා. අර ඇහැට දකින රූපයේ ඊතර ප්‍රශ්නයක් නැහැ. කනට ඇහෙන සත්‍යයේ ප්‍රශ්නයක් නැහැ. ඒක ආවට පස්සේ අපි දාගෙන යනවනේ ලේබල් ටික මේකට. අන්න ඕකයි ප්‍රශ්නේ. මනෝ ස්පර්ශය තමයි මෙතන ඇති වෙන්නේ. මේ කතා කරන්නේ මනෝ ස්පර්ශය. මෙතන කාය ස්පර්ශ මේ කයික අයින් කළා නැහැ. ඒක උඩ මේක සිද්ධ වෙනවා. ඒ නිසා ඇතුළත් මනෝ ස්පර්ශය තමයි ලොකුම දේ. මේක උඩ දැන් මම හදාගෙන යනවා. දැන් මට තණ්හාවෙන් කියනවා හරියට නිකන් ලණුවක් දාලා මාව අදිනවා වගේ. දැන් කවුරු හරි ආප්ප කියන මං ආප්ප ගන්න කැමති මිනිස්සයා මං ආප්ප කඩේ දිහාට ඇදලා යනවා මම කියන්නේ ඇදලා යනවා වාගේ. ඒගොල්ලොත් ඒකනේ අර ලස්සන කරලා ඒවා දාන්නේ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් අරව මෙහෙම ඇතුව නේද ආප්පෝල පික්චර් එකක් දාලා ඒ විදිහට දාන්නේ. ඒ විදිහ තමයි තියෙන්නේ. ඒකවල අපි ඇදලා ගන්නවා රැඹලයා වාගේ මේකට එනවා. එතකොට මගේ දෘෂ්ටියෙන් කියනවා කාපම් කියන. අන්න ඒ වාගේ. දැන් එතකොට ඔය කාමයේ පැත්තෙන් ওই විදිහට දෙකම ඇවිල්ලා තියෙන්නේ මේ මනුස්සයාට ආයේ ගන්න දෙයක් නැහැ. ඉතින් මේ පළවෙනි පාර දිගේ ගිහිල්ලා රාග සල්ලි ඔක්කොම ඒ සෙල්ලම් ටික තමයි ඇති වෙන්නේ. ඊළඟට ගත්තාම අපි හිතමු අපිට අමනාපික අරමුණක් තියෙනවායි කියලා අකමැති දෙයක්. ඒ අකමැති දේ ගත්තාම මට දැන් තරහ ගිහිල්ලා තියෙනවා. දැන් තරහ ගිහිල්ලා ආවයි කියලා මිනිස්සු කල්පනා කරනවා මට මේක අයින් කරගන්න ඕන. ඒ අයින් කරගන්න හිතුවට එකපාරට පුළුවන් ද අයින් කරගන්න? මේක වැරදි කියලා දන්නවා. අයින් කරගන්න බලනවා. අයින් කරගන්න බැරුවට එකපාරට බෑ. මම මේක දිගේ ගමන් කරනවා. ඒක හොඳට හිතලා බලුවොත් ඕකත් සාමිති මහබ්‍රහ්ම තමයි මට පෙන්නලා දුන්නේ. මෙතන මේ දෘෂ්ටිය තියෙනවා. දැන් තමාට කැමති වුණාට මේකෙන් අයින් වෙන්නේ කියලා දැන් මම ඡන්දයක් ඇති කරගෙන තියෙනවා. මට මේක එපා. මේ ද්වේෂ සහගත සිතුවිල්ල එන එක මට එපා කියලා මේ සංස්කාරය එපයි කියලා මට එකක් ඇති වෙලා තියෙනවා. නමුත් මේකට අර හේතු වෙච්ච දැන් මේ කියන්නේ කවුරු හරි කෙනෙක් මට බැන්නා කියන්නකෝ. බැන්නලා හරි ඒ වගේ වචනයක් උඩ මේක ඇති වුණා කියන්නකෝ. අර ඒක සම්බන්ධයෙන් මගේ දෘෂ්ටියක් තියෙනව නේද? මෙයා මට බැනුක එක වැරදි. මම හරි. දැන් මම කියන්නේ ඒකනේ. මම හරි, අරයා වැරදි. දැන් බට මේක අයින් කරගන්න ඕනේ. මේ ප්‍රතිඵලය අයින් කරගන්නයි ඕනේ. හැබැයි මං අර දෘෂ්ටිය අයින් කරගන්නේ නැහැ. අර දෘෂ්ටිය විසින් කියනවා හිතපන්. ඔබ හරි, අරයා වැරදි. බාහිර අරයා වැරදි. ওই විදිහට තමන්ගේ මනසෙන් මේක දිගින් දිගට යනවා. ඉතින් මේ මනුස්සය ද්වේෂයෙන් අගතියට යනවම තමයි ඒක හේතු කොටගෙන. ඒ දෘෂ්ටිය කපු ගමන් පස්සේ අරගේ බලේ ඉවරයි. අර කතාවේ බලේ ඔක්කොම යනවා දිට්ඨිය කැපුවාම. ඒ නිසා හරි වැදගත්. ඒක තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ මේක මිනිස්සුෙකුට අයින් කරගන්න පුළුවන් එකම තමයි දිට්ඨිය. ඒක අයින් කරගත්තට පස්සේ Tamanට තියෙන ශක්තිය පුදුමාකාරයි. මොකද මේ දිට්ඨිය කැපෙනකොට මේක හරියට මම බැංකුවක් තියනවායි කියලා කියා හිතාගෙන මම බැංකුවට සල්ලි දාන්න ඕනේ කියනවා. මම මට බැංකුවක් නැත්තම් මට ওই බැංකුවට සල්ලි දාන්න කතාවක් නැහැ නේ. එතනින් මගේ කතාව ඉවරයි. එතකොට මම දිට්ඨිය කැපුවාට පස්සේ අර මමංකාරයේ බහැලා යනවා. මොකද්ද මම කියන්නේ නැහැ මම හරි අරය වැරදි කතාවක් නැහැ. මේ කතාව අයින් වුණාම මගේ සංස්කාරයන් හදන්නේ නැහැ. මේ දෘෂ්ටිය උඩනේ බලන්න දිට්ඨිය නේද ආසන්නම කාරණේ සංස්කාරයට. මනෝ සංචේතන ආහාරෙන් සිද්ධ වෙයි. දිට්ඨිය කැපුවෙන් පස්සේ සංස්කාර ටික හැදෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අර මිනිස්යාගේ වචනේ නෙමෙයි බැනුගේක නෙමෙයි. මගේ ඇතුලෙන් මේක රැවපිලිදෙදී මම හදන සංස්කාරය තමයි මගේ මේ ද්වේෂය. අර මිනිස්යා බැනුපේද ගියා ඉච්චන ඉවරයි. සද්දයක් ඇහුණා විතරයි ඉතින්. ලී කෑල්ලකට වදුනාම සද්දයක් ඇහෙන්නේ. ඒ වගේ මේ මිනිස්යාගේ මේ දිව පොඩ්ඩක් හැපුණා සද්දයක් ආ උච්චරයි නේ. ගැහුවේ නෑ, බැන්නේ නෑ, ගැහුවේ නෑනේ, මැරුවේ නෑනේ නේද? සද්දයක් ඇහිලා බලන්න අපේ ඇතුලේ මේ එන්ජින් එක වැඩ කරලා අපි කොයිතරම් දුකක් විඳිනවද කියලා. අර දෘෂ්ටිය නිසා.
නැති බැංකුවක් තියනවා කියලා හිතන්න සල්ලි
ගන්න. සල්ලි දාන්න.
දුකක් සුඛයක් කියලා අල්ල ගන්නවා. ඉම්බවෙන්දා ප්‍රබන් කියලා අල්ල ගන්නවා. නොන්සෙල් රක්සල් කියලා අල්ල ගන්නවා. ඒක ක්‍රියාවර් තියෙන අල්ල ගන්නකදී ග්‍රාස්පින්ක ක්‍රියාපසෙන් මෙල්ලිය ගලාසින් අල්ල ගන්න එක. දැන් පස්සේ තියෙන අල්ල ගන්න එක නේද?
අජෝ අල්ල ගැනීම බලපානවා. අල්ල ගැනීම හේතු කොටගෙන තමයි උපාදානිය නිසා තමයි අපි තුල ඒක පවතින්නේ. උපාදාන පත්‍යා බව. ඉතින් ඒක ක්‍රියාත්මක වෙනවා දිගින් දිගටම. ඉතින් අපි මේක මේ අල්ල ගැනීම කපන්න මේ කාරණා දෙකම ඕන වෙනවා. දෘෂ්ටිය කපීමෙන් තමයි අපිට මේ අල්ල ගැනීම කපන්න පුළුවන් වෙන්නේ. පළවෙනිම මම හිතුවොතින් තණ්හාව නිසා මට මේක ඇති වෙනවා. උපාදානිය නිසා මට මේක ඇති වෙනවා. ඒක හරි. තණ්හාව නිසා මේක ඇති වෙනවායි කියන එක අපි කලින් කාලා ඉවරලානේ මේක තියෙන්නේ. මං කාපු නැති කෑමක් ගැන මට ওই කතාවක් ඇත්තේ නෑනේ. කාලා ඉවරල මම හදාගත්ත ප්‍රශ්නේ. එතකොට දැන් මේක මට අයින් කරගන්න බෑ. මං දුර්වලයි. මේක නිසා ඇතිවෙච්ච දෘෂ්ටිය හැබැයි ප්‍රබල නෑ. ඇයි ඒ? අසුබ වෙච්ච දේකුයි අපි සුබයි කියලා තියෙන්නේ. අසුචි ගොඩක් තමයි අපි අරගෙන තියෙන්නේ සුබයි කියලා. ඒ දෘෂ්ටිය කැපෙනකොට මොකද වෙන්නේ? මේකේ බලයක් නැහැ. විඥාණයට නැවත නැවතත් මෙතෙන්ට එන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක තමයි ආදීනවේ දකින්න දකින්න මේ පුද්ගලයාට පුරුවන් වෙනවා මේ තණ්හාව කියන එක අඩු කරගන්න. අයින් කරගන්න බෑ. අයින් කරගන්නේ අන්තිමටම රහත් වෙන්න ඕනි ඒ තත්ත්වයට ගිහින්. බැහැගෙන යනවා. දිට්ටි පැත්ත තමයි කපාගෙන යන්නේ. දිට්ටිය කපාගෙන යන්නේ ගත්තාම තමන්ගේ මාන්නිය අඩු වෙනවා. මම කියන්නම් මගේ මාන්නිය අඩු වීමක් හේතුවක්. මගේ අතීත භවයන් බැලුවහම පුදුමාකාර විදියට මගේ මාන්නිය බැස්සා. මම හිතාගෙන හිටියේ මම මේ සයන්ටිස්ට්. කලින් භවෙත් මම සයන්ටිස්ට් කෙනෙක් වෙලා ඉන්න ඕනේ. දැන් මෙහෙම වෙන්න හේතුවක් නැහැ නේ. මෙහෙම ඔයාගේ හැඟීම් තියෙන්නේ අපිට නේද? අනේ මම මෙනෙහි කළා බැලුවාම කලින් භවෙයි මම වඩුවා. ඊළඟ භවයේ බැලුවාම දරපලන අනුරාධපුරේ. කොහොම බලාගෙන යනකොට එක භවයක හිඟා කනවා. ওই විදිහට පේනවා කොහොමද දිව්‍ය භවෙනුත් තිබුණා. අර සමාධි ඉඳන් මේක බලනකොට සංස්කාරයන් සිහි කරනකොට ওই ප්‍රශ්නේ නෑ. කෑම හිම ටිකක් කාලා භාවනා ඉවරලා කෑම ටිකක් හිම කාලා නෝන. අනේ මං වඩුවා. අන්න ඉතින්දි ඇති වෙනවා නේද චිත්තයක්. මේ මෙහෙමයි කියලා. මම මේ දරපලපු මිනිස්සෙයි කියලා. මම හිඟන්නා කියලා. අන්න ඒකත් එක්ක මාන්නිය බහැලා යනවා. ඉතින් බලන්න සතාගතයන් වහන්සේ භව ගණනාවක් තිස්සේ මෙනෙහි කරගෙන ගියා. අපිට ඉච්චර යන්න පුළුවන් කමක් නැහැ. එක කාලයක් තුන මට 22යි දැන් නම් 280කට යන්න පුළුවන් කම තියෙනවා. බලාගෙන ගියාම ඔක්කොම බලනකොට පේනෝ මේකේ මොකද්ද? තමාට පේනෝ නම් තමා කූඹියා වෙලා ඉපදෙලා මම සක්විති රජ වෙලා මේකේ හිටියා මේකේ කූඹියා වෙලා හිටියයි කියලා පේනෝ නම් මොකද්ද තේන්නේ තමාට? මාන්නයක් තියෙනවද? කිසිම මාන්නයක් තියෙන්නේ නැහැ බහැගෙන යනවා නේද? මේ මාන්නය කියන එක හරි දරුණු රෝගයක්. ඒක වැදුනට පස්සේ මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. දිට්ඨිය කැපෙනකොට, දිට්ඨිය ආශ්‍රවය අඩු වෙනකොට මේ අපි මානිය කියන එකද අපි පෙන්වන්නේ මේකේ අවසානයේ කබලික මේ මනෝ සංචේතන ආහාරය කරවලට තියෙනවා කියලා මාන්නේ. මාන්නේ අතිමාන්නේ කියන එක. මේක බහැලා යනවා. මේක බහින්න නැති වෙන්නේ. රහත් වෙන්න ඕනේ මාන්නේ කියන එක අඩු වෙනවා. ඒතර මේක අඩු වෙන්න මේ ධර්මයේ පේනවා. රහතන් වහන්සේ කියන දේ හරි කියලා තේරෙනවා. හරිම අමාරුයි මේක. මේක ධම්ම මච්චරියක් අපිට තියෙනවානේ. අපේ තියෙන ධම්ම මච්චරිය නිසා රහතන් වහන්සේ මේ මට වෙච්ච දේ මම මේ කියන්නේ. රහතන් වහන්සේ ඇවිල්ලා මට කියනකොට මේ ධර්මයේ යම් කිසි දෙයක් මගේ මනසෙන් මගේ ප්‍රඥාවෙන් මං හදලා කියනවා. මේක නිහරියද? මේක කොහොමද වෙන්නේ? රහතන් වහන්සේ නිස්සබ්ද වෙනවා. රහතන් වහන්සේලාගේ ක්‍රමය ඒකයි. නිස්සබ්ද වෙලා ඉන්නේ. නිස්සබ්ද වුණාම මම දන්නවා මට වැරදුනායි කියලා. ඒ කියන්නේ අපේ ධම්මමච්චිරිය නිසා මම එකක් හදනවා. මගේ සංස්කාරයක් හදනවා. ඒකෙන් හදන විඥාණය යම් කිසි අවබෝධයක් තියනවද? මගේ කසඩ විඥාණයෙන් හදන අවබෝධය තමයි මම කියන්නේ හරි කියලා. එතකොට මගේ මාන්නිය බැහැලා ගිහිල්ලා දැන් නම් ගොඩාක් අඩු වෙලා ගිය රහතන් වහන්සේ නිසා අඩු නැයින් පස්සේ අනේ රහතන් වහන්සේ කිව්ව ගම මේක පිළිගන්නවා. ඒ පිළි අරගෙන ඒ අනුව හිතනවා නේද? පුදුම දියුණුවක් ඇති වෙනවා. අපිට උනේම මේකයි. අපිට උනේම බුද්ධ කාලේ නම් බුදුහාමුදුරුවෝ හිටියා මිනිසුන්ට ශ්‍රද්ධාව තියාගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ඉන්නවා සම්පූර්ණයෙන්ම මේකේ යන්න පුළුවන්. අහන් මුකුත් දෙයක් සැකයක් කරන්න කිසිම දෙයක් නැහැ. මේක කරුණාව උඩයි සිද්ධ වෙන්නේ. කරුණාව ඇති වෙන්න ඕනේ මේ පුද්ගලයා ගැන. ඒ කියන පුද්ගලයා ගැන කරුණාව ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පුද්ගලයා මට කවදාවත් වරදක් කරන්නේ නැහැ කියලා. දැන් මම පොඩි උදාහරණයක් ගන්නවා නම් මස් කප කපා මම ජීවත් වෙලා හිටියයි කියේ. ඒ මස් කප කපා ජීවත් වෙලා ඉන්න කාලේ රහතන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මට කිව්වා නම් මට කිව්වේ නැහැ. කිව්වයි කියලා මම දන්නේ නැහැ. කිව්වේ නැහැ මම. කිව්වා නම් මම දෙපාරක් හිතන්නේ නැද්ද? ඒ පුද්ගලයා හැබැයි කරුණාව තියෙනවායි කියලා තියෙනවා නම් මම කල්පනා කරනවා. මම මුලින් කල්පනා කරා මම කොහොමද ජීවත් වෙන්නේ. දැන් ඔය මාළු මරන මිනිස්සෙකුට කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් ගිහිල්ලා කිව්වොත් මරන්න එපා මිනිස්සු මෙහෙමයි කියලා. ඒ මිනිස්සයා ටක් ගාලා අතාරියද? ඒ මිනිහා කල්පනා කරයි බැනලා එළවයි මම කොහොමද ජීවත් වෙන්නේ. ඒක උඩ කල්පනා. හැබැයි ඕගොල්ලෝ හරි කරුණාවන්තයි. යාට කණ්ඩ දෙනවා මේව දෙනවා මාව දිහා බලා ගන්නවා මට හොඳ කරනවායි කියලා එහෙම හැඟීමක් සත්‍ය වශයෙන්ම ඕගලන්ට ඇති වෙලා තියෙනවා නම් මොකද හිතෙන්නේ? මේ මිනිස්සයා කිව්ව දේ හරි මම මේක අතහරිනවා. මන්ට ජීවත් වෙන්න බැරි වුණත් කමන්නේ නැහැ මම මේක අතහරිනවා කියලා අතහරිනවා. අන්න ඒ වගේ තමයි කරුණාව තියෙනවා නම් කරුණාව ඇතිව කෙනෙක් දෙනවයි කියලා කරුණාවෙන් මේක කරනවයි කියලා තේරෙනවා නම් ඒ පුද්ගලයාගෙන ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇති වුණාම මක්කේ කියන ඒවා ඔක්කොම බහැලා යනවා. දෘෂ්ටිපැත්ත බහැලා යනවා. ඊට පස්සේ මේ ධර්මයේ තේරෙනවා. එතකන් හරි අමාරු. ඒ ශ්‍රද්ධාව එන්න එන්න වැඩි වෙන දෙයක්. එක පාට ඇති වෙච්ච දෙයක් නෙමෙයි. පොඩ පොඩ ඇති වෙනවා. ඒ ඇති වෙනයන් පස්සේ ඉතින් ඇත්තම කියනවා නම් ඒ නිසා මට හරි කීකරුකමක් ඇති වුණා. ඒ කීකරුකමත් එක්ක හරි ධර්මයක් පේනවා. පුදුමාකාර විදිහට ධර්මයක් පේනවා. ඒ කියන්නේ කිව්ව ගමන් අහනවා. අපි අද කාලේ බලන්න අපි කොච්චර සූත්‍ර බලනවද? කොච්චර ඩයග්‍රම්ස් භාවිතා කරනවද සූත්‍රත් එක්ක ඇසුරු කරගෙන? මෙච්චර දෙයක් ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝගේ කාලේ බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ සූත්‍රය මේක බලන්න. මේ මනුස්සයාට දන්නවා බුදුහාමුදුරුවෝ අන්තිම කරුණාවන්තයි ප්‍රඥාවන්තයි මෙච්චරයි මං කරන්න ඕන යා වෙනේ මොකුත් හොයන්නේ එක සූත්‍රයයි යා එතනින් රහද්දවට පත් වෙලා තමයි එළියට එන්නේ. අපි එහෙම නෙමෙයි අපි අර සූත්‍රයත් ඕනේ මේ සූත්‍රයත් ඕනේ අනිත් හැමෝටම කියපු සූත්‍රයත් අපි භාවිත කරනවා. මොකද අපිට හරියට කරුණාවට මේක දෙන්න කෙනෙක් හිටියේ නැහැ. අන්න ඒකයි. ඉතින් මටත් ඇත්තම කියනවා මේ රාතන් වහන්සේ හම්බුණායින් පස්සේ පුදුමාකාර වෙනසක් සිද්ධ වුණා. මේ දේ වල් කිරීමි නෝකයි ප්‍රශ්නේ. අපි වැරදි මාර්ගේ අපි හරියට ගමන් කරනවා මේක ධර්මයේ කියලා දෙන්න කෙනෙක් හරියට නැති ගම නිසා. තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
ආතර් වාසය කෙනෙක්ගේ සිම්පල් සංකල්පතු ධර්මයට කන්ෆිඩන්ස් එකෙන් එක උදාහරණ දුන්න
පුළුවන්. ධර්මයේ හොඳට අපි සූත්‍ර පිටක බලනවා නම් හොඳට මහන්සියල සූත්‍ර පිටක බලනවා නම් හොඳට ඒක එකින් එකට භාවනාවට ගෙනියනවා නම් කෙනෙකුට මේ මාර්ග චිත්තයන් සෝවාන් මාර්ග චිත්තයන් වගේ දේවල් ගන්න පුළුවන්. අමාරුකම් තියෙනවා. මොකද අපි මේ දක්වා අහපු වැරදි ධර්මයන් හරියට බලපානවා. ඒ වැරදි ධර්මයන් ඕගොල්ලෝ හිතනවා අපේ දැන් නැති වෙනවයි කියලා මම සූත්‍ර පිටකේ බලනවායි කියලා. නමුත් මම කියනවා මට ওই ප්‍රශ්නේ හරියට බලපෑවා. මාර්ගඵලයන් චිත්තයන් ඇති වෙලත් මට ඒ ප්‍රශ්නේ බලපෑවා. ඊළඟ ගමනට ගමන් කරන්න ඒ ප්‍රශ්නේ තිබුණා. මොකද මම දන්නේ නැතුව විසුද්ධි මාර්ගයේ බලපු දෙයක් මගේ ඇතුලේ තිබුණා. අන්න ඒ දේ මම සූත්‍ර පිටක බැලුවත් අරක මං පහ කළා නැහැ. ඒ ප්‍රශ්න උඩ තමන්ගේ ගමන සිද්ධ වෙනවා. මේවක සිද්ධ වෙනවා. ඉතින් ඕවාගේ හිතන්න බලන්න එහෙම නැති කෙනෙකුට මේ අපි අහලා තියෙන කුණු කන්දරාව උඩ කොයිතරම් ප්‍රශ්නද. ඒක තමයි මම කියන්නේ පුළුවන් තරම් සූත්‍ර පිටකේම බලන්න. සූත්‍ර පිටකේම තමන් මහන්සියලා බලන්න ඒකම ඉගෙන ගන්න ඒකම භාවිතා කරන්න. මේ අනිත් අයගේ වචන පාවිච්චි කරන්න එපා. මම කියන්නේ මගේ වචනම භාවිතා කරන්නවත් කියලා. තමන් භාවිතා කරන්න ඕනේ බුද්ධ වචනේ. බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට බුදුහාමුදුරුවෝ තමයි දක්ෂම කතිකයා. ලෝකෙ හිටපු දක්ෂම කතිකයා. ඒ දක්ෂම කතිකයාගේ පැත්තකට දාලා මේ අනිත් අය ගැන කල්පනාවක් කරන්න එපා. ඒ බුදු තථාගතයන් වහන්සේගේ ධර්මය හොඳට පරිස්සමින් කියවන හොඳට තේරෙනවා. ඒකේ ද්වේෂ සහගත දේවල් නැහැ. ඔක්කොම කරුණාවෙන් දීපු දේවල් තියෙනවා. කරුණාවෙන් මේ සම්පූර්ණයෙන් දුන්නේ. ඒකත් එක්ක මේක නැන්නේ නෑ. එතකොට වෙන වෙන ධර්මයන් කලවම් වෙන්න ගත්තාම බුද්ධ වචනෙන් තොරව වෙන වචනෙන් කලවම් වෙන්න ගත්තාම මොන ප්‍රශ්නේ වෙන්නේ? අනිත් අය උදව් කරගන්න ඕන නම් උදව් උපකාර කරගන්න මේක තේරුම් ගන්න. හැබැයි ඒක ගන්න එපා උත්තරේ හැටියට. උත්තරේ අරයා කිව්ව දෙක අහලා තමන් මේ පැරග්‍රාෆිකෙන් පැරග්‍රාෆිකෙන් මේ කිව්ව එක හරිද කියන එක බලන්න. ඊළඟට බලන්න මේ ධර්මය තුල නොවන දෙයක් එයා කියලා තිනවනවා නම් සම්පූර්ණයෙන් ඒක පැත්තකට දාන්න. බුද්ධ වචනේ විතරක් භාවිතා කරන්න. ඒකෙන් ගන්න පුළුවන්. බුද්ධ වචනේ භාවිතා කරන්න. වෙන වෙන දේවල් ගැනීමෙන් ඒ ප්‍රශ්නේ තියෙනවා.
දර්ශන දූරි කියන විස්තරාම යම් කෙනෙක් සාක්කාර සූත්‍ර පිටකය අහලා නැත්නම් කොහොමද ඩිරෙක්ට් මාර්ගයක්
තියෙන්නේ? විදර්ශනා ඒ කියන්නේ විදර්ශනාවෙන් ඵලයක් ලබන කෙනෙකුට දෙක පාටම. කලින් කරලා තියෙන්න ඕනේ. කලින් බලලා තියෙන කෙනෙකුට අද බුදුහාමුදුරුවෝ දේශනා කළානේ මාළුන් කීපොත්ත සූත්‍රයේදී. ඒකදී යව්වනේ කොහොමද කියලා ආනන්දහාමුදුරුවෝ ඒ කියන්නේ සමාධියෙන් මෙහෙම ගිහිල්ලා ප්‍රථම ධානයට ගිහිල්ලා එයා දකින්නවා කිව්වා මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන සම්බන්ධයෙන් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ කියලා ඔය විදිහට දකින්නවා කිව්වා. එහෙම දැකලා ඒ පුද්ගලයා නිවන නිර්වාණ ධර්මයට මනස යොමු කරපු ගමන් එයා නිවන්ට ඇති වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ ප්‍රථම ධාන දෙති අධ්‍යාන වශයෙන් එහෙම කිව්වාම ආනන්දහාමුදුරුවෝ ඉඳන් ඇහුවා. එතකොට කොහොමද මේ පෙලක්කා එකපාරට මේ කියනකොටම මේ පහත් වෙන්නේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වා එයාගේ මේ ෆැකල්ටිස් ඩිෆර් කියලා. ඒ කියන්නේ මේ විදිහට ධර්මයන් භාවිතා කළා ඒගොල්ලන්ගේ ඒවා වඩලා තියෙන්නේ. එතකොට එයානේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒවා වැඩිලා තියෙන්නේ. මේ පොඩ්ඩක් අඩු කෑල්ලක් තිබුණේ මේක කිව්ව ගමන් එක දික්ටේ දික්ටි මතන් කිව්වාම අර ගියේ අන්න ඒ වගේ යන්න පුළුවන්කම ඇති වෙනවා. මේක කලින් වඩලා තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් සම්බන්ධ වෙන අයට කාට හරි ප්‍රශ්නයක් තියෙනවද?
දෘෂ්ටි තමන්ගේ ගාව මේ පටිසම්පාදයයි අරස්ටැංක මාර්ගයයි මේ අරස්ටැංක මාර්ගයයි චතුරාර්ය සත්‍යමය යරහණි දෘෂ්ටි නැහැ කියන එක තමන්ගේ ගාව අනුශය විදිහට අනිත් දෘෂ්ටි නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියලා කියන්නේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේක නැත්තටම නැති වෙලා කියලා අවබෝධයක් ඉන්නේ මොන වගේ අවස්ථාවකද කියලා.
දැන් ඒකේ ගත්තාම දැන් අපි සීලබ්බත උපාදානයේදී අපි කතා කළානේ සීලය කියන එක මේ පුද්ගලයෙක් කල්පනා කරනවා නම් සීලය රැකලා මට මේක නැති කරගන්න පුළුවන් කියන එක ඔය සීලබ්බත උපාදානයේ තියෙන ප්‍රශ්නයක්. සීලබ්බත උපාදානයේ තමයි ඒකත් වැටෙන්නේ. එතකොට එහෙම කොච්චර සීල් රැක්කත් මේක අයින් කරගන්න බෑ. කොච්චර සිල් රැක්කත් මේක අයින් කරගන්න බෑ. අර දෘෂ්ටිය කපන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන වැඩේ එන්නට ඕනේ කියන එක අපි තේරුම් ගත්තා. එතකොට දැන් මේ ධර්මයන් තමාට තියෙනවද නැද්ද කියන එක තමන් දැනගන්නේ ඒ අවබෝධ ඥානය ඇති වුණාම. අවබෝධ ඥානය ඇති වෙච්ච වෙලාවේදී යාට යම්කිසි දෙයක් එයා දැනගන්නවා. උදාහරණයක් වශයෙන් ඒ පුද්ගලයා දැනගන්නවා භවපච්චයා ජාති කියලා. භවය නිසා ජාතිය ඇති වෙනවා. පටිච්චසමුප්පාදයක පුරුකක අවබෝධයක් තියෙනවා. පුරාක් වෙලාවට ওই පහළ මාර්ගඵලයන් වල තියෙන පහළ කොටස් වල. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාදයේ උඩ ඥානෙ ඉහළයි පහළ ඥානෙ අඩුයි. ඒ කියන්නේ අපි දැන් ගත්තු තින් එහෙම දැන් ඕන් හුඟා දෙනකොට තේරෙනවා. හැමෝටම තේරෙනවා කියන්නේ හුඟා දෙනකොට තේරෙනවා ජාතිය තියෙනවනම් තමයි ජරාව තියෙන්නේ කියලා. ඒකත් තියෙනවායි කියලා මම කියන්නේ හැමෝටම සමහරුන්ට තියෙනවා. ඒ කියන්නේ සමාධියෙම Tamanට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ ඥානීය ගත්තාම අපි කම්පයා කරලා බලනවා නම් අර උඩ තියෙන මේ සසඳලා බලනවා නම් උඩ තියෙන අවිද්‍යාපච්චය සංඛාරා කියන එක ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. දෘෂ්ටි වශයෙන් සමානයි. හැබැයි ඥානීය වශයෙන් ගත්තාම අරක ඉහළ ඥානීය. එතකොට මේ මොකක් හරි ඥානයක් මේ පුද්ගලයාට ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ භවපච්චයා ජාති කියලා වාගේ ඥානයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ ඥානය නිසා එයා දන්නවා එහෙමනම් මේ ලෝකේ ඕනෝ මිනිස්සෙක් ඉපදෙනවා නම් ඉපදෙන්නේ භවය නිසා. වෙන ක්‍රමයක් නැහැ කියලා දන්නවා. හැමෝටම මේක සාධාරණයි කියලා මේ පුද්ගලයා දන්නවා. මෙන්න මේකයි කැපෙන්නේ. නමුත් මේ පුද්ගලයාට හරියටම කියන්න බෑ මගේ සීලබ්බත උපාදානිය මේක කෑල්ල ගියාය. එයාට එහෙම ඥානයක් නැහැ තාම හරියට කියන්න. හැබැයි එයාට එයා හැබැයි එතනට එනකොට මෙයා මෙතෙන්ට එනකොට යම්කිසි අවබෝධයක් එයාට තිබිලා තියෙනවා මේ සීල් අරගෙන මේක කරන්න බැරි කියලා. සීලයෙන් විතරක් මම සීලයක් අරගෙන විතරක් මට නිවන් යන්න බැරි කියලා එයාට අවබෝධයක් තිබිලා තියෙනවා මුලින්. එතකොට මේ ඔය தත්ත්වය හැබැයි Tamanටම දරගන්න පුළුවන් වෙනු මේ ආහාර හතරෙන් හොඳට Taman දක්ෂ වෙනවනම් භාවනා කරන්න. මේ ආහාර හතරෙන් යනකොට මේ කොතනද මම ඉන්නේ කියන එක විඥාන ස්ථಿತಿ ඥානය කියලා එකක් පහළ වෙනවා. ඒ විඥාන ස්ථಿತಿ ඥානය කියන එක ඔය ඇත්තෙම කියනවා නම් ඔය රාග සල්ලේ දේශ සල්ලේ අපි ওই විදිහට සල්ල හතරක් කියනවානේ. මේ සල්ල හතරෙන් මේ විඥානය මගේ මෙන්න මෙතනයි තියෙන්නේ කියලා කෙනෙක් දන්නවද? අන්න ඒ දැනීමේදී මේ පුද්ගලයා දැනගන්නවා මේ වෙලාවේදී මම ඉන්නේ මෙතනයි කියලා. එතකොට මේ ආහාර හතරේ තමන් කොයි රෝදෙද කරකවන්නේ? මේක හරි රෝද තියෙනවා. මේ අපි මෙහෙම පැහැදිලි කරාට මේක පුදුමා මම විශාල කාලයක් මේක භාවනා කරලා තියෙනවා. පුදුමාකාර රෝද තියෙනවා. මේ මුඩින් මුලින් එක රෝදයක් තියෙනවා. මේ මෙහි තව රෝදයක් තියෙනවා. මේක මේ මැද්ද රෝදකුත් තියෙනවා. මැද්දිනුත් කරකිනවා. මේ හරි තියෙනවා හොඳ ලස්සන රෝද දෙකක්. මමංකාරයෙන් හින්ද එක රෝදයක් තියෙනවා. අහංකාරය නිසා එක රෝදයක් තියෙනවා. ඒ රෝද දෙක කරකවලා මෙතන සංස්කාරයන් හදලා. මේක අපි පස්සේ බලනවා මේක තව ටිකක් දුරට. එතකොට මේකේ තමන් කොතනද කරකෝ ඉන්නේ කියලා මේ මිනිස්සයාට පේනවා. එතකොට මට පේනවා මම මෙන්න මෙතන කරකවනවා නම් එහෙනම් මගේ මේ කෑල්ල හරියට නැහැ. ඒ වගේම මෙයාට පේනවා මම මේක මෙතන කරකිනවා හැබැයි මේ කෑල්ල නැහැ හැබැයි මගේ මේ ජම්ප වීමම කරකවන ගැසියකුත් තියෙනවායි කියලා. එතකොට මේක හරියම කම්ප්ලිකේටඩ්. මොකද මේකේ ගත්තාම මේ මමංකාර පැත්තෙන් මේක එනවා ගත්තාම මේක හැම තැත්තෙම මේ පාරවල්නේ. මේක එක පාරක් නෙමෙයිනේ. මේ උඩින් පටන් ගත්තාම මෙහෙට ගිහිල්ලා මම මෙතනින් පටන් ගත්තා මම මෙහි ඉන්නවා. පල්ලෙහාගේ රෝලක ඉන්නවා. ඉතින් මේක හැමතැනම කරකී කියන්නේ මේක. ඒක නිසා මේ කාර් එකේ කොයි රෝදෙද කරකෙන්නේ කියන එක හොයන්න බෑ වගේ තමයි ඒ පුද්ගලයාගේ ඒක තියෙන්නේ. ඒ කියන්නේ එක එක වෙලාවට පවර් එක දීලා තියෙන එක එක දෙයට. එතකොට දැන් මේක තේරුම් ගත්තොතින් ඒ පුද්ගලයාට තේරෙනවා මගේ මේ කෑල්ල නම් නැහැ කියලා හංගීමක් තියෙනවා. ඒකට හැබැයි මේක ඒ ධම්මස්ථಿತಿ ඥානිය ඇති වෙන්නට ඕනි. ඒ විඥානස්ථිත ඥානය ඇති වුණාට පස්සේ ධම්මස්ථිත ඥානයට එන්න එන්න තමන් කිට්ටු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ භාවනා කරන දැන් මේ ඥානයන් නම් තමන්ගේ අරමුණ. ඒ කියන්නේ මේ තමන්ගේ වෙන ගමන කියන්නේ. ඒ කියන්නේ තමන් මේ අනිත් අයට කියලා දෙන්න ඒ පැත්තේ. මේව ඔක්කොම අවශ්‍ය නැහැ මේ නිවනට යන්න කියන එකට. කියන්නේ පිළක් අය ඉගෙන ගන්නවා අනිත් අයට කියලා දෙන්න. පිළක් අය කල්පනා කරනවා මම නිවනට යනවායි කියලා. තමන් තෝරගන්න ඕනේ මගේ අරමුණ මොකද්ද? මගේ අරමුණ මං කොහොම හරි ඉක්මනට මේක නිවනට යනවායි කියන එක. මේක මේ හොඳ දක්ෂම පුද්ගලයෙක් වෙන්න ඕනේ නෑ මේකේ ඒ විදිහට යන්න. ඒ කියන්නේ මම කියන්නේ ඉස්සෙල්ලා උත්සාහ කරන් සෝවාන් ඵලයක් කියන එක ලබා ගන්න. එතකොට ඒක ලබා ගත්තට පස්සේ එතනින් පස්සේ මේ ධර්මයේ ඕගලන්ට එන්න එන්න පැහැදිලි වෙනවා. එන්න එන්න මේක ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. එන්න එන්න ලැබිලා ඉතින් ඒ ගමන් හැබැයි අනිත්‍යයට උදව් කරන්න අනිවාර්යයෙන්ම ඒක කරන එකට ඒ කරන්න තමන්ට පුදුමාකාර දෙයක් ලැබෙනවා. හරි පුදුමයි මේ ධර්මයේ දෙන්න මේක බබලනවා ඒ පුද්ගලයාට ලැබෙනවා තමන්ටත්. ඒ කියන්නේ ඉතින් මට කොච්චර හම්බ වෙලා තියෙනවද මේ අකනිටරම ලෝකයේ වගේ ලෝකවලින් මේ ධර්මය. මම ඉතින් ඒ වෙනකොට අවුරුදු 12ක් විතර මේක දීලානේ මම. භාවනාව ඔය වෙන්බරාව උගන්න ඉතින් කොච්චර කාලයක් මම කළාද? මම තනි පුද්ගලයාට උගන්වලා තියෙනවනේ අවුරුදු ගණන් තිස්සේ. ඉතින් මේක දෙන්න ඒ විදිහ ස්වභාවය ඒක. දෙන්න මේක ලැබෙනවා. ඒකින්ද දෙනකොට ඕගලන්ට පිනේවි. ඒ කියන්නේ හැබැයි බොරුවක් නම් දෙන්න එපා. තමන් අවබෝධ කරගෙන ඒ අවබෝධ වෙන දේ දෙන්න. එහෙම නැත්නම් සූත්‍ර පිටකයේ යම් කිසි කොටසක් පැරග්‍රාෆ් එකක් වෙන්න පුළුවන්. ඒක තේරෙනවා නම් අන්න ඒක කියලා දෙන්න. නොතේරෙන එක අහපු ගමන් කියන්න අනේ මම ඕක දන්නේ නැහැ. කෙලීම නවත්තන්න මොකද විනාශ කරන්න එපා. ඒක ඇල්ල කියලා දුන්නා එච්චරයි. තමන්ගේ වැඩේ එච්චරයි. තමන්ට තේරෙන දේ විතරයි. ඔය රාතන් වහන්සේලාගේ ගතිය තමයි ඔය මම පෙන්නන්නම් පස්සේ ඔය ඩයග්‍රෑම් මෙහෙකදී. ඒක භාවනා කරනකොට ඒකේ මේ ලයින්ස් ඔයගලන්ට දීලා තියෙනවා ඒක. ඒකේ කපාගෙන කපාගෙන ගියාම ඒක ඔය හතරවෙනි ලයින් එකකුත් තියෙනවා. ඉතින් මම භාවනාව හිම ඉවරලා දැන් මේක ගැන හෙවා. ඒක පුබදරුවා. ඒ ලයින්ස් තුන කපලා ඒක ඒ කීපු වෙලාවෙ මම මේ විදිහට ඒක පෙන් කළා. ඒ සමාධින් ඒ විදිහට. හතරවෙනි එක ඒක ඕනේ නෑ. තමා කරලා නැත්තම් තමා ඒක දන්නේ නැත්තම් ඒක ගැන කාටවත් කියන්නවත් මොකක්වත් නෑ. ඒ කියන්නේ මම රහතන් වහන්සේගෙන් අහලවත් මම මේක කියන්න ඕනේ නෑ. ඒකයි තමන් අත්දැකලා තමයි මේක දෙන්න ඕනේ. නැත්තම් ඒක නිකන් බොරුවක් මුසාවක් වගේ දෙයක්. තව ප්‍රශ්න තියෙනවද? ඒක ඇත්තෙම කියනවා නම් දසා කුසලයක් වෙන්නේ නැහැයි කියන එක අපිට කියන්න බෑනේ. අපි රහත් වෙනකන් අපිට ඕක කියන්න බෑ. දැන් අපි සාකච්ඡා කළා ඉස්සෙල්ලා මමංකාරයක් මට ඇති වෙනවද? මමංකාරයේ වෙච්ච ගමන් මම මුසාව කියනවායි කියලා. එතකොට ඔන්න දසා කුසලයේ එකක් මගේ අතින් වෙනවා. මේ දසා කුසලයේ කියන්නේ මේ සාමාන්‍ය මිනිසයන් කියන අකුසලයේ පැත්ත නෙමෙයි. ඒ කියන්නේ ඔය දැන් මුසාවාදී කිව්වහම අපි බොරුවක් කියන්නේ නැහැ කියන කෙනෙක් කියන්නේ. එතකොට අපි මුසාවාදා වේරමණිසේ කාබදන් සමාධියම කියලා සමාදන් වෙනවා නේද? මේ කියන්නේ අපි මේ අර තියෙනවන්නේ මේ ලෞකික එකක්. දැන් මහාචත්තාරී සූත්‍රය බැලුවොත් මේකේ තිය පෙන්නනවා බුදුහාමුදුරුවෝ මේ සම්මා දිට්ඨිය දෙකක් තියෙනවා. සම්මා වාචාවෙත් ওই විදිහට දෙකක් තියෙනවා. ඔය සම්මා වාචාවේ මේ සාමාන්‍ය එක තමයි අපි මේ කතා කරන්නේ. මම මුසාවාදී කරන්නේ නැහැ කියලා. නමුත් මාර්ගඵලයක් ලැබුවා වුණත් ඒ පුද්ගලයාගේ තියෙනවා දෙකක්. මොකද්ද? දික්ටිමමයි තණ්හාමමයි කියලා දෙකක් තියෙනවා. දික්ටිමමයි කැපුණේ, තණ්හාමම කැපුණේ නෑ. තණ්හාමම කැපුණේ නැත්නම් කුකුලා මගේ, බල්ලා මගේ, මේ ලැප්ටොප් එක මගේ, කණ්ණාඩිය මගේ, ඒ මමංකාරය තියෙනවා, දරුවා මගේ, ඒක තියෙනවා. ඒතොර මම කිව්වනම් මගේ කියලා කිව්වනම් මුසා, යම් මුසා මෝස ධම්මා. අන්න මුසාවාදී. ඒතකොට ඒක නිසා කෙනෙකුට කියන්න බෑ රහත් වෙනකන් මගේ දසා කුසලේ නැති කියලා. නමුත් සෝවාන් ඵලයක් ලැබිච්ච පුද්ගලයෙකුට මාර්ගයක් මාර්ග චිත්ත ඵල ලැබිච්ච පුද්ගලයා එයා යන්නේ නැහැ අපාය තිරිසන් ලෝකේ යන්නේ නැහැ. නමුත් අර අකුසල කර්මයන් යම් ආකාරයකට තේනවා. රතන සූත්‍රයේ පෙන්නනවානේ මේ පුද්ගලයාට හංගන්න බෑ. වෙන වෙන වෙලාවට එයා දන්නෝ මගෙන් මට මේක වුණා. ලස්සන පුද්ගලයෙක් දැක්කා යම් කිසි දෙයක් මට ඇති වුණා. එයා දන්නෝ මේ දේ මට සිද්ධ වුණා ආයේ කියලා. එයාගේ මයින්ඩ් එක පොඩ්ඩක් හොඳට තියෙනවා. ඒක නිසා මෙයා දන්නවා. ඒක නිසා එයාට සුද්ධ කරගන්න පුළුවන්. එයා දන්නවා මගේ මේ කුණු බක්කියක් මෙතන තියෙනවා. මේ කුණු බක්කිය හැදෙන විදිය දන්නවා. එයාට අයින් කර කර සුද්ධ කර කර ඉන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට ඒකයි තියෙන. ඒක නිසා දසා කුසලිය නැතයි කියලා කියන්න එපා. ඔය මම මේක කාට උගන්වලත් නැහැ. ඔය පිටකෝපදේශයේ ඒ ධර්මයක් තියෙනවා. ඕකේ ඔය අලෝ ලෝභ දෝෂ මෝහ පාරවල් තුන අපි තව ටිකකින් බලනවා. අපි හවස් වර්ගයේදී ඔය ලෝභ දෝෂ පාරවල් තුනට විරුද්ධව තව පාරවල් තුනක් තියෙනවා. ඒ පාරවල් තුනේ තියෙනවා කාරණා තියෙනවා. මේ අර වගේම 27ක් තියෙනවා. ඒ 27 පෙන්නනවා මේ පුතු හොයන්නේ ඔය සීලස්කන්ධය කියන එක. දැන් අලෝභ අලෝභ කුසල මූලය භාවිතා කරනවා නම් මේ අලෝභ කුසල මූලයෙන් කෙනෙකුට සමාධි ස්කන්ධය සම්පූර්ණ කරනවා. කාරණා 10ක් ගිහිල්ලා. අලෝභ කුසල මූලයෙන් අදෝස කුසල මූලයෙන් සම්පූර්ණයෙන් ගිහිල්ලා එයාට සීලස්කන්ධය පරිපූර්ණ කරනවා. අලෝභ කුසල මූලයේ මැද්ද තමයි තියෙන්නේ අඤ්ඤාන්ද්‍රිය කියලා. අඤ්ඤාන්ද්‍රිය කියලා කියන්නේ මේ දුක්ඛ සත්‍ය යථාභූතෝ දැනගන්නවා. මේ යථාභූතෝ මෙතන දැනගන්නවා කියලා කියන්නේ දැන් සෝවාන් මාර්ගය ඇතුණත් යථාභූතෝ දැනගන්නවා. පාල්ගය ඇතුණත් යථාභූතෝ දැනගන්නවා. නමුත් සකුදාගාමී වෙනකොට මේක වඩා දැනගන්නවා. අනාගාමී වෙනකොට තවත් දැනගන්නවා. මේ කියන්නේ සම්පූර්ණයෙන් දැන ගැනීම. එතකොට මේ සම්පූර්ණයෙන් දැනගත්තු පුද්ගලයා තමයි සීලස්කන්ධය සම්පූර්ණ කරන්නේ. ඒතර සීලස්කන්ධය සම්පූර්ණ කරන පුද්ගලයාට ගිහි ජීවිතේ ඉන්න බෑ. ඒ කියන්නේ මම කොයි වෙලාවක හරි මට කෑම ටික, ඒ කියන්නේ භික්ෂුවකට විතරයි ඒක ඉන්න පුළුවන්කම තියෙන්නේ. භික්ෂුවකට අදත්තා දානයක් නැහැ. අනිත් පුද්ගලයන්ට අදත්තා දානිය තියෙනවා. යම් මාකට මිලක් දීලා ගන්නවනම් රාතන් වහන්සේ පෙන්වන්නේ අදත්තා දානිය එතන තියෙනවා. මේ කියන්නේ ආර්යයක. ඔය සාමාන්‍ය කතා කරන එක නෙමෙයි. ආර්යයක පවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි ඔයගොල්ලෝ අහලා ඇති. භික්ෂුන් භික්ෂුව බවට පත් වුණ තින් එහෙම ගිහි ජීවිතේ ඉඳලා ඒ පුද්ගලයා දවස් 7කින් මිය යනවායි කියලා. හැබැයි එහෙම නොමිච්ඡය දෙන්නෙක් ඉන්නවා. ඒ ඒ ඒ යසකුල පුත්‍රයයි අනුමතක නැ තුන් දෙනෙක් ඉන්නවා. උත්තරමානවකද උන්වම කියලා. හැබැයි ඒ අයට රාතන් වහන්සේ කියනවා ඒ අය මේ රස්සාවක් කළා හිම නෙමෙයි. ඒගොල්ලන්ගේ කුල පරම්පරාවේ ඥාතීන් තමයි ඒගොල්ලන්ට ආහාර දුන්නේ. ඒගොල්ලන්ට දානීය දීලා ඒ විදිහට. එතකොට ඒ දානීය දීමෙන් ඒ අයව පැවැත්තිලා තියෙනවා. එතකොට බොහොම රෑ ඒ විදිහේ මේ වගේ ගන්නවයි කියන එක. එතකොට මේක මේ සම්පූර්ණ සීලය කියන එක සම්පූර්ණ වෙන්නේ. ඒක නිසා සීලය සම්පූර්ණ වෙනවයි කියන එක හිතන්න එපා. මේ කල්පනා කරන්න තමා තුළ මේ අඩුපාඩුකම් තියෙනවා. ඇත්තෙම කියනවා නම් මගේ අතින් මුසාවාදයේ කෙරෙනවා කියන එක කල්පනා කළායින් පස්සේ මම හිතාහිටි මල්ලඟ නැතේ කියලා. තාතන් වහන්සේ තමයි පෙට්ටියේ. මං හිතුවේ අදත්තාදානයක් මට නැතේ කියලා. ඔව් තාතන් වහන්සේ තමයි ඒක පෙන්වන්නේ. කියන්නේ නියම එක නැතේ කියන එක පෙන්වනවා. අර සාමාන්‍ය එකනේ මේ මම කාගවත් හොරෙන් ගන්නව නෙමෙයි. නමුත් අර නියම එක නෑ. ඒ කියන්නේ ආරේක කියන එක. එතන පෙන්වන්නේ ආරේ චිත්තස අනාසෝ චිත්තස අරියමග්ගං සමන්දිනෝ අරියමග්ගං භාවිතෝ. එතෙන්ද පෙතනවා මේ චතුපි වචී දුස්චරිතේහි ආරති විරති පටිවිරති වේරමදී කියලා. ඒකේ සම්පූර්ණයෙන් ඒකෙන් අයින් කිරීම කියන එක. ඒ අයින් කිරීම කියන එක අපිට නෑ. රාහත් වුණාට පස්සේ තමයි තියෙන. ඒක නිසා තමයි මේ රාතන් වහන්සේ ඒ තමයි ඒ තරම් වටිනවා. අනාගාමී රාතන් වහන්සේ අතර ඒ වගේ විශාල වෙනසක් තියෙනවා. අපි දන්නවනේ මේ ධර්ම වශයෙන් ගත්තාම සාමාන්‍යයෙන් ධර්ම කොටස 10ක් තියෙනවනේ නේද? ඒ 10න් 5යිනි අනාගාමී කුණත් අවබෝධ කරගන්න රාතන් වහන්සේ ඉතුරු 5ත් උකොට බලන් හරියටම භාගයයි. ඒ තරම් වෙනසක් තියෙනවා මේ දෙක අතර. එතකොට ඒ නිසා අපි හිතන්න හොඳනේ අපේ සීලස්කන්ධය සම්පූර්ණයි කියලා. මම නම් දැනගෙන හිටියේ මගේ සීලස්කන්ධය සම්පූර්ණ නැතියි කියලා. එතකොට හැබැයි කොතනද අඩුව කියන එක මම හරියට දැනගෙන හිටියේ නැහැ බලුවහම. මේ අඩුවත් රහතන් වහන්සේ පෙන්ලා දුන්න මේන් මෙතනයි කියන එක. ඉතින් අපිට කරන්න තියෙන එකම දේ තමයි අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ සෝවාන් සකුදාගාමි මේ වගේ මේ ඵලයන් ලබා ගන්න සෝවාන් වෙන්න උත්සාහ කරන්න අඩුම තරමින්. ඒක උත්සාහ කළා ඒක ඇති කරගත්තට පස්සේ අපිට බයක් වෙන්න දෙයක් නැහැ. ඒ මනුස්සයාට ලොකු දෙයක් තියෙනවා අපාය යන්නේ බුදුහාමුදුරු ඒක දීලා තියෙනවා. අපාය යන්නේ තිරිසන් ලෝකේ යන්නේ ප්‍රේත ලෝකේ යන්නේ. එතකොට ඉපදෙනවා නම් මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ හුඟ දෙනෙක් ඉපදෙන්නේ දිව්‍ය ලෝකේ. සෝවන් ඵලය ලැබුවාට පස්සේ මේ මනුස්ස ලෝකේ ඉපදෙන්නේ නැහැ. මේ ජරාවේ ආපහු ඉපදෙන්න කල්පනා කරන්නේ නැහැ මනුස්සේ. එයාට පුළුවන්කම තියෙනවා දිව්‍ය ලෝකේ ඉපදෙන්න. ඒ කුසලයේ දිට්ඨිය නිසා නිසිද්ධ වෙන්නේ. උගදෙනින් කපා යන්නේ දෘෂ්ටිය දිට්ඨිය නිසායි. දිට්ඨිය සීලය නැති කම නිසා. සෝවාන් ඵලලාභයට ওই දිට්ඨිය සීලය දෙකම තියෙනවා. සම්මා දිට්ඨිය සීලය. ඒක නිසා ඉපදෙන්නේ මේ ලෝකවල තමයි. බොහොම කලාතුරකින් බුදු කෙනෙක් හරිහෙම ඉන්නවා නම් මට ඉක්මනින් රහත් වෙලා නිවන් දකින්න ඕනේ කියලා අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒ අදිෂ්ඨානයෙන් එනවා වෙන්න පුළුවන්. ඒ ආරෙන්න ගත්තාම යන්නේ නම් අරහෙට තමයි. ඉතින් බැලුවහම ඒක ඇති කරගත්තට පස්සේ අර ඉතුරු සීල කොටස ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඇති වෙනවා. ඒක නිසා වරදවා වටහ ගන්න එපා. සමාතුළු තියෙනවා කියලා නැtei කියලා හිතා නැත්නම් කියනවා නැtei කියලා මම හිතපු මොහොතේ රාතන් වහන්සේ පෙන්වුවායින් පස්සේ මේක මම ළඟ නැහැ මම මේක නැති කරගන්න ඕනි කිව්වහම ඇති වුණා වූ සමාධිය මේ කිසිම එකක් හා සමාන කරන්න බෑ. ඒ තරම් සමාධියක් ඇති වෙනවා තමන් සත්‍ය දැකීමෙන්. ඒ කියන්නේ මන් ළඟ මේ රෝගය තියෙනවා. මේ රෝගය මගේ මේ සීලය මන් ළඟ නැtei කියලා මම වටහාගත්ත මොහොතේදී එතෙන්දි මං අගේ කරන්නේ බුදුහාමුදුරුවන් රාතන් වහන්සේලා මේ අය මේක ඔක්කොම නැති කරාය කියන එක. එතෙන්දි ඇතිවෙනා වූ සමාධිය පුදුමාකාරයි. මට ඒක විස්තර කරන්න බෑ. ඒ තරම් සමාධිය මං කියන්නේ එක එක ආකාර සමාධිය මං ලබාගෙන තියෙන මේ සමාධිය පුදුමාකාරයි. ඉතින් ඒක තමයි රහතන් වහන්සේලා සම්පූර්ණ විමුක්ති සහගතව ඉන්නවා කියන්නේ ඒකයි. ඒක පවතිනවා ඒ අය තුල. ඒ අයගේ රෝධ කරකිල්ලක් නැහැ. අපිට මුසාවාදී කරනවා කියන්නේ රෝධයක් කරකවනවා. ඒ කරකවන ගමන් අපේ යම් කිසි සද්දයක් තියෙනවා. මේකේ සම්පූර්ණයෙන් ඒ විඥානේ සද්දයක් තියෙනවා. අපි බොහෝම වහන්සේලා අපිට පුළුවන්කම තියෙනවා ඔය පෙන්නන්නේ යම්බුද්ධ සෙට්ටුව පරිවන්න ඊසුතින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ කියලා කියන්නේ රතන සූත්‍රයේ. ඒ සමාධිය අතරක් නැතුව පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර ටික අයින් කරලා මේ කියන්නේ මම මේ පාවිච්චි කරන්නේ නැත්තම්. කියන්නේ මගේ වචී සංකාර මනෝ සංකාර වෙන් ඇති වෙනවා. මේ මගේ ඇති වෙන සංස්කාරයන් තියෙනවා නේද? මේ මම කතා කරන වචනයෙන් කියන මේ මුසාවාද පරුසාවාච කියන එක. ඒ පරුසාවාච විසුනාවාච කියන දෙක අමතුවම විශාල රෝගයක් ඉවරයි. විශාල රෝගයක් තමයි මේ වෙලාවේ නැති වෙනවා. ඒකත් එක්ක ඇති කර ගන්න පුළුවන් සමාධියක්. ඒ සමාධිය ඉතින් අතරක් නැතුව Tamanta පවත් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ යන්න පුළුවන්කම තියෙනවා. මේ හැමෝටම తాවකාලිකව පොඩ කාලයකට යන්න පුළුවන්කම තියෙනවා. ඔය කියන සමාධිය ඔය හැමෝටම ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දක්ෂතාවය නැති මේක කැමැති කාලයක් තිස්සේ මේක පවත් ගන්න. එක මොහොතකට තත්වරයකට උකට ගෑවිලා යන්න. ඒ ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඉන්න බැරිකම තියෙනවා. මේක එතන අගතියට කියන එක අගති හතරට අපි යනවනේ. දැන් රහතන් වහන්සේ අපිට පෙන්නුවේ ඕනම කෙනෙක් මොන තත්ත්වයේ හිටියත් රහතන් වහන්සේ ඇර අනිත් හැමෝම මේ හතරේ යනවා. මේ පාරවල් හතරේ යනවා යනවාමයි මේකේ ගැළවිල්ලක් නැහැ මේ පුද්ගලයාට. හැබැයි ඉතින් තමන්ගේ ඥානයෙන් අනුව ටිකක් යනවා වෙන්න පුළුවන්. මේ කොටසේ මම වැඩියෙන් යන්නේ නැහැ. මොකද කැපිච්ච කොටස් තියෙනවා නම් ඒ කොටස් නිසා ඒ කොටසේ ඒ ප්‍රතිඵලය තියෙනවා. නමුත් දැන් අපි හොඳටම සෝවාන් ඵලලාභිය ගැන කල්පනා කරනවා. අපි කල්පනා කරන්න ඕනේ සෝවාන් ඵලලාභිය මේ කරලා තියෙන්නේ ඔය ditthi ආශ්‍රවයේ ඉඳන් පහළට තියෙනවනේ අහංකාරය කියලා කොටස. ditthi ආශ්‍රවයේ හරියට පහළ තියෙනවා අහංකාරයේ කොටස. මේ 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 තුන්වෙනි පාරයි හතරවෙනි පාරයි මැද්දේ පහළ මැද හරියේ තියෙනවා අහංකාරය කියලා. අන්න ඒ කැලල තමයි යා මේවා කරගත්තේ. නමුත් එයාගේ මම අංකාරයේ තියෙනවා. එතකොට දැන් මේතන නිකන් අර වතුර දැම්මහම මෙහෙ තිගේ මෙහෙ ගමන් කිරීමක් තියෙනවද නේද? කොහොම හරි පැනගෙන මෙතෙන්ට එනවා. එතකොට දැන් මෙතන අපිට අවබෝධ ඥාණයෙන් මට කියන්න බෑ මම අපාය ඉපදෙන්නේ නැහැ, තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ නැහැ, ප්‍රේත ලෝකෙ ඉපදෙන්නේ නැහැ කියලා. එහෙම අවබෝධ ඥානයක් කියන්නේ එහෙමනම් මට කර්මය ඇනලයිස් කරන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඕක කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට විතරයි. මේක හරියට ඒ කියන්නේ දුම රහතන් වහන්සේ වහම්පති මහා බ්‍රහ්මවාග රහතන් වහන්සේලාට පුළුවන් පෙන්වන්න ප්‍රඥාව ලැබුපු අය ඉන්නවා. ඒ වගේ කරන්න පුළුවන් අය බුදුහාමුදුරන්ගේ විශේෂය තමයි කර්ම විශේෂය. හරියටම කියන්න පුළුවන් පුද්ගලයා තථාගතයන් වහන්සේ. ඒක ඒ තරම් ගැඹුරුයි. එතකොට මේ කොටස අවබෝධ වුණායි කියලා මට කර්මය ගැන අවබෝධයක් නැහැ. මට මේක සම්පූර්ණයෙන් කර්ම විශේෂය මේම කළා මට මේක මම වෙන්නේ නැහැ කියලා. අපිට තියෙන ශ්‍රද්ධාව මේ පුද්ගලයාට ශ්‍රද්ධාව තියෙනවා තථාගතයන් වහන්සේ ගැන. අනිවාර්යයෙන්ම මාර්ගචිත්තය ඵලයක් ඇතිච්ච පුද්ගලයාට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවාම ඒක ඇති නොවී කවදාවත් ඔක වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ට මුලින් ඇති වුණු චිත්තය තියෙනවා. ඒ චිත්තයෙන් පස්සේ මේ දැනගනවා මම එකක් අවබෝධ කරගත්තා. මේක මට මේක ආවා. ඒකම ඊළඟ ඉමීඩියට්ලි එන දේ තමයි බුදුහාමුදුරුවෝ මේක කිව්වන්නේ. මොනෝකයි ඊළඟට එන්නේ. තොර බුදුහාමුදුරුව මේක කිව්වයි කියන එක ආවයන් පස්සේ අර ඒ කිව්ව පුද්ගලයා ගැන විශාල වූ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒම ශ්‍රද්ධාව ඇති වෙන මේ මාචිත් අවබෝධයේ ඇතිවීමෙන් ශ්‍රද්ධාව ඇති වෙන්නේ. නැතුව මම ශ්‍රද්ධාවක් මට බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවක් තියෙනවයි කියලා කියාගෙන නෙමෙයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. වෙනස් වෙන්න ඇති ශ්‍රද්ධාව ඇති වෙන්නේ Tamante ඒ ධර්මයේ අවබෝධ වීමෙන්. අනිතර ශ්‍රද්ධාවක් තියෙනවා. ප්‍රේමිය කියන එක තියෙනවා. දැන් ප්‍රේමෝමෝති කියලා කියන බුදුහාමුදුරුව. ඒ කියන්නේ මේ පුද්ගලයාත් අපාය තිරසන් ලෝකේ යන්නේ නැහැ. ඒ භවයේදවත් බේරලා ඉන්නවා මේ පුද්ගලයා. එතකොට මේ කියන සද්දාව වෙනස් වෙන්නේ නැති සද්දාව. ඒ පුද්ගලයාට අපේතුම් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවායි කියලා මම ඔයාට 5 බිලියන් ඩොලර්ස් දෙනවා. ඔයා බුද්ධාගමෙන් අයින් වෙලා ඔයා මේ ආගමට වැඩ කරන්න කියලා. මේ පුද්ගලයා 5 බිලියන් පැත්තකට දාලා මේ පුද්ගලයා ඉන්න අය හොල්ලන්න බෑ කොච්චර කළා. ඒ තරම් මේකයි ඒ ශ්‍රද්ධාව. එතකොට මේ ශ්‍රද්ධාව තියෙනවනම් ඒ ශ්‍රද්ධාවත් තිබ්බු අපි බුද්ධලේ කියන ශ්‍රද්ධාව තිබ්බනම් ඒ කියන්නේ තථාගතයන් වහන්සේ. ඒ තථාගතයන් වහන්සේ කිව්ව වචනේ විශ්වාස කරනවා. ඒ තථාගතයන් වහන්සේගේ වචනේ විශ්වාස කරනකොට තථාගතයන් වහන්සේ කියනවා සෝවන් පල්ලාභිය මෙතෙන්ට යන්නේ. ඒ තථාගතයන් වහන්සේ කියන්නේ මේක දැකලා. තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන් දකිනවා මෙහෙම බුද්ධලේකට මේක යන්න කාරණාවක් නැහැ කියලා සම්පූර්ණයෙන් දකිනවා. භවයෙන් භවයට මෙනෙහි කරලා බැලුවොත් තථාගතයන් වහන්සේ දකිනවා. ප්‍රඥාවෙන් ධම්මස්ථිති ඥානයෙන් දකිනවා. ඒ දෘෂ්ටිය තමයි වැදගත්ම දේ. දිට්ඨිය හරියට කඩාගත්තා නම් සම්මා විචා දිට්ඨිය කඩාගත්තා නම් අපි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේවා හතරක් තියෙනවායි කියලා. ඒ කියන්නේ මේ අපාය තිරසන් ලෝකේ ඒ වගේ ඉපදින එක ගැන කතා කරන්නේ. ඒ සූත්‍ර දේශනාවේදී අඟුත්තර නිකාය බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ four losses කියලා මේ නැති වෙන දේවල්. එකක් තමයි දෘෂ්ටිය නැතිවීම. අනිත් එක තමයි සීලය නැතිවීම. අනිත් එක ඥාතියක් නැතිවීම. අනිත් එක ධනිය නැතිවීම. බුදුහාමුදුරුවෝ කියනවා මේ ඔය ධනිය නැති වුණාය කියලා ඥාති නැති වුණාය කියලා මේ පුද්ගලයා අපායේ යන්නේ නැහැ. හැබැයි සීලයයි දෘෂ්ටියයි කියන ඒ දෙක නැති වුණා නම් මේ පුද්ගලයා අපායේ යනවා කියලා. එතකොට දෘෂ්ටිය කපාගත්ත පුද්ගලයා, ඒ කියන්නේ තමන්ගේ සම්මා දිට්ඨිය පවත්වන පුද්ගලයා සීලය අනිවාර්යෙන් පවත්වනවා. සීලය නැතුව මෙතෙන් දෙන්නත් බෑ. සීලය ආවට පස්සේ දිට්ඨිය ඇති වුණාට පස්සේ මේ සීලය පවත්වනවා. ඒකනේ අර පින්නේ මේ පුද්ගලයා හංගන්න බෑයි කියලා. ඒ පුද්ගලයාට වැරද්ද ඇතුලෙන් සිද්ධ වෙනවා. එයාගේ හංගන්න බෑ ඒක. එයාට යා අනිත් අයට නෙමෙයි. එයාගේ ඇතුලෙන් මෙයාට එනවා මගේ අතින් මේක වුණානේ. අනිත් අයටත් එනවා. අනිත් අයටත් යම් යම් ආකාරයට එනවා. මේ පුද්ගලයාට අනිවාර්යෙන් වෙනවා. එයාට හංගන්න බෑ ඒක. එතකොට එයා දැන් කුණුයි කියලා දන්නවනම් අපේ ගෙදර කුණු තියෙනවා නම් මොකද අපි කරන්නේ? කුණු තියලානේ කියලා මම දකිනවනම් මම ඒ කුණු ටික අතුවාලා අයින් කරන්න උත්සාහ කරනවා. මිසක් කුණු තියාගෙන ජීවත් වෙන්න හදන්නේ නැහැ. අන්න ඒ විදිහයි මේ සුද්ධ වෙන්නේ. කුණු දකින්නේ නැතිනි දකින්නේ නැත්තම් මම කොහොමද සුද්ධ කරන්නේ? මල්ලංග මුසාවාදී මගෙන් කෙරෙනවයි කියලා මම දන්නේ නැත්තම් මම කොහොමද සුද්ධ කරන්නේ? මම දකින්නවා නම් මගේ අති මේකම මේ ආකාරයට වෙනවා. මම වචන පිට කරන්නේ නැහැ, මිනිසුන්ට කියන්නේ නැහැ. නමුත් මනෝමය වශයෙන් ඇවිල්ලා විතක්ක ਵਿਚාරේ මට මෙන්න මේ දේ සිද්ධ වෙනවයි කියලා මම දන්නවා නම් ඒ කුණ මට අයින් කරගන්න පුළුවන් වෙනවා. සීලවන්තය ප්‍රඥාවන්තය ප්‍රඥාවන්තය සීලයට ගරු කරනවා. වැඩි ප්‍රමාණය කියන එක ඉතින් බුදුහාමුදුරන්ගේ වචනේම පැහැදිලි වෙනවා නේද? බුදුහාමුදුරෝ කියනවානේ මේ මිනිස්සයන් ගිහිල්ලා ඉපදෙනවා දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මේවයි ඉපදෙනවා. ඉපදුනා බුදුහාමුදුරෝ කියනවා මේ වැඩි දෙනෙක් ගැහැල්ලා ඉපදෙන්නේ කොහෙද ඊළඟට? අපාය තිරසන් ලෝකේ, දිව්‍ය ලෝකේ. එතකොට හැම තැනම මොකයි තියෙන්නේ?
ඉතින් සීල විතරක්ම කරපුවා විතරයි මේ ධර්ම දිට්ඨිය
කරන්නේ. ඔව්, සීලය භාවිතා කරලා අතෙන්ට ගියා. ඒක භාවිතා කරලා අතෙන්ට ගියා. ගිහිල්ලා එතන ඉන්නවා. ඉතින් ඔය අකනිට බ්‍රහ්ම ලෝකයේ වගේ දේව ලෝකවල එතන සුද්ධාවාස පහේ විතරයි එහෙම ප්‍රශ්නයක් නැත්තේ. මෙතන අය කොයිවත් අය ඉපදෙන්නෙත් නැහැ. මෙතනින් ඉවරයි. ඔක මූලික වශයෙන් මේකනේ සිද්ධ වෙන්නේ. මේ කියන්නේ ආර් එක මේ කතා කරන්නේ. දැන් අපි ගත්තාම දැන් ඔක රහතන් වහන්සේ මට පැහැදිලි කරේ මෙහෙමයි. දැන් මම භාවනාවේදී දැන් මම මේක නැtei කියලා මම හිතාගෙන හිටියේ. එතකොට මම නැtei කියලා හිතාගෙන මම ඉන්නකොට එතකොට රහතන් වහන්සේ කිව්වා නෑ දරුවෝ ඔබට ඒක තියෙනවා කියලා. තියෙනවායි කිව්වහම මම බැලුවා මේ එපා මං හව කොහොමද දැන් මං නිකන් එකපාරට තක්කු ගුරු වෙලා මේ කොහොමද මට මෙහෙම එකක් වෙන්නේ කියලා. මං හොරගම් කරන්නේ නෑ නේ. මම ආගොඩ දෙයක් කරෙන් ගන්න අවශ්‍ය නෙමෙයි. සරින්නදී
මේකත්
ඇසිලා තියන්න ඕනේ. හොඳයි හොඳයි. මේ මම කල්පනා කරනවා මේ කොහොමද කියලා. ඉතින් රාතන් වහන්සේට. එතකොට මම පැන් බඳුනක් පූජා කරන්න මේ මමත් ඒකක් හදාගෙන ගිහලා ඒ බුදුහාමුදුරට පූජා කළා. මෙතන තියෙනවා මේ මම කරම්මන් බිව්වේ නේද? රාතන් වහන්සේ පොත බොන්නේ. දැන් බිව්වා මම බාගට ගියා මම කොහොමද ඉවරටම බොන්නේ. ඊළඟ පස්සේ රාතන් වහන්සේ පොත දැන් දරුවා ඕක කවුරු හරි ඔබට දුන්නද කියලා. ඒක මම කොහොමද නෑ. එන ඔබ මිලදී ගත්තානේ. මිලදී ගත්තානම් අදත්තා දානිය කියන විදිය. ඒක මටපත් වෙලා ආවා මේ වෙල හේතුව ඔක්කොම මෙහෙමයි. දැන් හැමෝම ටැක්ස් දෙවනවා නේද? කවුද කිව්වේ ආණ්ඩුවට ආ මෙන්න ටැක්ස් ගන්න කියලා? කවුරුවත් කැමැත්තෙන් දීපු කෙනෙක් ඉන්නවද කියන්න බලන්න. ඉන්නවා නම් අත උස්සලා මේ මම මෙන්න මම මේ රජතුමාට හරි ආණ්ඩුවට හරි මෙන්න මේක දෙන්නේ කියලා.
එතන ටැක්ස් ඒජන්ට් කෙනෙක් කොහොමද කරන්නේ? පුළුවන් තරම් අඩු කරගෙන ඉවරනේ.
සම්පූර්ණයෙන්ම අපි එක්කෙනෙක්වත් කැමැත්තෙන් නෙමෙයි දුන්නේ. එතකොට අපෙන් ගත්තා අදත්තා දානේ. අදත්තා දානෙන් අරගෙන අපිට ආපහු බෙදලා දුන්නා. ඒත් අපි අදත්තා දානෙට හානි සම්බන්ධ වෙච්ච කට්ටිය නේ. එහෙම ලැබිච්ච මුදලෙන් අපි අරගෙන යමක් ගත්තද අදත්තා දානේ. ඔච්චරයි ගන්න තියෙන්නේ. එතකොට මිලදීලා භික්ෂුන් වහන්සේ විතරයි මිලදී ගන්නේ නැත්තේ. භික්ෂුන් වහන්සේට සල්ලි කතාව මුකුත් නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක් හරිනම් මුදලක් කතාවක් මුකුත් නැහැ. එතකොට ඒ පුද්ගලයා ගන්නේ නැහැ සල්ලි දීලා කිසිම දෙයක්. දීපු දෙයක් විතරයි. ගෙනල්ලා මේ මේසකින් තිබ්බයි කියලාත් බෑ. තමන්ට ගිහිල්ලා දෙන්න ඕනි. පාත්‍රයට නම් දාන්න ඕනි. අන්න දීපු දෙය. ඒ දීපු දෙය ගත්තයි.
ඒක අපි ටැක්ස් ගිහින් සල්ලි වලින් අරන් දුන්නට ඒක ප්‍රශ්නයක්.
ඒක තමන්ට නේ තියෙන්නේ. ඒක තියෙන්නේ තමන්ට. භික්ෂුන් වහන්සේට ඒක ප්‍රශ්නයක් නෑ. භික්ෂුන් වහන්සේ ඔකට සහභාගී වුණේ නෑ. භික්ෂුන් වහන්සේ වට රස්සාව කරන්න කිව්වෙත් නෑ. ටැක්ස් ගෙවන්න කිව්වෙත් නෑ. මට දාන දෙන්න කිව්වෙත් නෑ. දාන දෙන්න කිව්වා නම් ඔන්න ඒක වෙන කතාවක්. හරි. එතකොට බැලුවාම සම්පූර්ණයෙන් ඒ
අපිට චේතනාවක් නැත්තම් හොරකම් කරන්නේ ඒක ප්‍රශ්නයක් නැද්ද?
මම මේකෙන් පැහැදිලි කරන්නේ සාමාන්‍ය එකයි ආර එකයි. ඔය දෙක. තමන්ගේ සාමාන්‍ය එක බොහෝ දෙනෙකුට තියෙනවා. මෙතන ඉන්න අය බොහෝ දෙනෙකුට තියෙනවා. මං කියනවා මටත් තියෙනවා. හැමෝටම තියෙනවා ඒක. ඒ කියන්නේ හොරකම් කරන්නේ නැහැ අපි. හොරකම් කරලා මේක මෙහෙම වගේ දෙයක් කරනවා කරන්නේ නැහැ. මේ කතා කරන්නේ ආර එක. අරිය චිත්තස අනාසෝ චිත්තස අරිය මග්ගං සමංගෙනු අරිය මග්ගං භාවිතෝ. මෙන්න මේ චිත්තේ තියෙනා වූ සම්මා සංකප්පය තියෙනවානේ. අන්නේ සංකප්පය. ඒ කතාව. එනකට ඒ චිත්තේ තියෙනා වූ සම්මා වා මේ මොකද්ද මේ කම්මන්තේ සම්මා කම්මන්තේ. මෙන්න මේක ගැනයි මේ කතා කරන්නේ. ඒක නැති කියන එක. ඉතින් ඇත්තෙම කියනවා නම් ආර්ය චිත්තයක් නැති පුද්ගලයාට ඕක ගැන කිසිම කතා කිරීමකුත් නැහැ. මොකද ආර්ය චිත්තයක් ඇති වෙන්න ඕනේ මේක ගැන කතාව කරන්න. ආර්ය චිත්තයක් ඇති වුණාට පස්සේනේ අපි යෝගී තියෙන කතාව කතා කරන්නේ නේද? එතකොට මේ
සබස් දෙකියුම ගැන දැන් අපි හනිතිස්සේම මොකක් හරි දෙයක් හිතේ තියෙනා නේද? ඒ කියන්නේ දැන් අපි සමහර වෙලාවට කරන්න ඇති දෙයක් කන්ස්ට්‍රක්ට් කරනවා ඉතින්. දැන් ඒ හැම දෙයක්ම මුසාවක් වෙනවා නේද? ඒ කියන්නේ අපි කරේ නැති
සම්ප්‍රප්‍රාප්තයෙන්
එකක්ම
මුසාවක් වෙනවා. තමන් ඇතුලෙන් මේක සකස් කරගත්තා. ඉතින් අර මෝස ධම්මේ කියන එක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මෝස ධම්මේ ඉතින් භාවිතා කරමින් අපි ජීවත් වෙනවා. ඒක නිසා අපි ඔය එකක්පත් වුණා කියන්නේ මොකද්ද? එකක්පත් වුණා කියන්නේ මුසාවාදේව පරුසාවාචේව මේ එකක්පත් වුණා නම් ඒ කියන්නේ මම යන්නේ මොකද්ද? කුම්මග්ග පටිසේවනා. කුම්මග්ගේ කියන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඔය අටේ තමයි යන්නේ. මේක තමයි ඕනම දෙයක් ඊවල් කරන්න පුළුවන් පාර. එතකොට මේකේ තමයි අපි වැඩි හරියක් ඉන්නේ. මේ බණ ඇහුවත් මේ මේව කළත් භාවනා කළත් ජීවිතේ වැඩි කාලයක් දවස තුල ඉන්නේ මෙන්න මේකෙන්. අර භාවනා කරන කාලේ විතරයි මේ හොඳ මනුස්සයෙක් ඉන්නේ. අනිත් වෙලාවට ගත්තාම අර සිහිය නැත්තම් යෝනිසෝ මනසිකාරයේ නැත්තම් යෝනිසෝ මනසිකාරය ආපු ගම අනිත් පැත්තට යනවා. අනිත් වෙලාවට ඉන්නේ මේ. ඉතින් බලන්න අපි පැය 8ක් රස්සාව කරනවා නම් ඉන්නේ වැඩි හරියක් ඉන්නේ අනිත් පැත්තේ නේද? වැඩි හරියක් ඉන්නේ අනිත් පැත්තේ. එතකොට කන බොන වෙලාවට සිහියෙන් යුතුව කනවා නම් හරි. හැබැයි එහෙමද අපි කන්නේ? ලුණු නෑ, ලුණු ටිකක් දැම්මා. දෙහි නෑ, දෙහි ටිකක් දැම්මා. කඩේට ගිහලා ගේනවා නම් ගේන්නේ හඬ කැමති හොඳම ආහාරය. එතකොට ඒ පැත්තෙන් ගිහිල්ලා අපි ওই පාරපත් විතර ඔක යන්නේ. මේක හැබැයි හැමෝම ගන්න එපා, මේක හරි අමාරු ජොබ් එකක්, මේක කරන්න බෑ. මේක නෙමෙයි අපේ මූලික දේ මුලින් පටන් ගන්න දේ. මේ රහතන් වහන්සේගේදී අපිට කරන්න බෑ. අපි දැම්ම රහත් වෙන්න හිතන්න එපා. ඉස්සෙල්ල සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය ඔන්න ඕකටයි උත්සාහ කරන්න ඕනේ. ඒක කරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඕගොල්ලෝ අපාය යන්නේ නැහැ, තිරිසන් ලෝක යන්නේ නැහැ, ප්‍රේත ලෝක යන්නේ නැහැ, Tamanට හොඳ තැනක ඉපදෙන්න පුළුවන්. එතකොට එතන ඉඳන් මෙයාට ඉතුරු ටික කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට බුද්ධ කාලේ නම් ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්නවා, කිසිම බයක් නැතුව මහාන වෙන්න පුළුවන්. අතිමානී තින හාමුදුරු නෙමෙයි, මානෙ අඩුයි. ඉතින් Tamanගේ ගමන ගෙනියන්න පුළුවන්. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් අද කාලේ බොහෝම අමාරුයි මේක. මේ ඒක නිසා අපි මුලින් කල්පනා කරන්න සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය මෙන්න මෙච්චරයි Taman අදිටන් කරගන්නේ. මම මෙතෙන්ට තමයි මේ කියන්නේ. ඒක හම්බුණාට පස්සේ දැන් පළවෙනි පන්තියේ පාස් වෙන දෙවෙනි පන්තියට යන්න ඒ විදිහට උත්සාහ කරත හැකියි. ඉතින් එන්නේ නැබැයි ඔය කියන ප්‍රශ්නයන් ගත්තාම පස්සේ දෙන දේවල් ඒ කාලේ මේ මිනිස්සයා ශක්තිමත් දරන්න පුළුවන්, ධර්මයේ දරන්න පුළුවන්, මේව දරන්න පුළුවන්, අයින් කරගන්න පුළුවන් හැකියාව තියෙන. එන්නේ එන්න මුලින් බෑ. මුලින් මේ தත්ත්වය Tamanට නැති නිසා Tamanට පුළුවන් කමක් නැහැ. චර දිග ගමනක් යන්න. ඒක නිසා එකපාරටම හිතන්න එපා මංගෙ අතින් මුසාවාදී කරනවා, මුසාවාදී පහ කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය මුසාවාද, මං කියන්නේ මේ ආර්ය මුසාවාදී. ආර්ය පැත්තෙන් ගත්තාම මුසාවාද වේරමණී කියන එක මම මේ කියන්නේ. සාමාන්‍ය මුසාවාදී Taman පහ කරගන්න ඕනි. කොහොම උත්සාහයෙන් Taman පහ කරගන්න ඕනි. කැඩෙනවා ඒකනේ අපි ආපහු පන්සිල් ගන්නෙ. එතකොට ඒ ටික පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒක නැත්තම් මේ අරියට මගේ ගමන් කරන්න බෑ. ඒ සාමාන්‍ය ලෞකික තියෙන මුසාවාද, පරුසාවාච, පිසුනාවාච ඒ ටික තමන් මේ අයින් කරගන්නේ නැතුව මේ අරියට මගේ ගමන් කරන්න බෑ. ඒ කියන්නේ පාණාතිපාතයත් පුළුවන් තරම් කරන්න ඕනේ. හැබැයි ඉතින් ඉඳලා හිටලා තමන්ගේ අතින් තමන්ගේ චේතනාවක් නෑ. නමුත් ඒ වගේ දේවල් සිද්ධ වෙන දේවල් තියෙනවනේ නේද? ඉතින් ඒ වගේ ඉතින් තමන් කල්පනා කරන්න ඕනේ. මට මේ ප්‍රමාණයට තමයි මේක කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට හැබැයි ඒව දෙයක් සිද්ධ වුණාම තමන් ඊළඟ දවසේ භාවනාවට බලපාන අනිවාර්යෙන් බලපානවා. දැන් ඔයාගේ අතින් ගොළු බෙල්ලෝ කැපෙනවා කියලා හිතන්නකෝ. මේක කරනකොට ඊළඟ දවසේ භාවනාවේදී ඔයාට පෙනීම මේක පොඩ්ඩක් මතක් වෙලා තමන්ගේ අතින් මේ ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. මගේ අතින් මේක වුණානි කියලා ඒකත් එක්කම රෝදයක් කරකෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මෙය වෙනවා. ඉතින් ඊට පස්සේ තමන්ගේ හිත හදාගෙන ඔය කුක්කුච්චි ඇති වෙනවා. ඒ කුක්කුච්චිය පොඩ්ඩක් බේරගෙන ඉතින් තමන්ට යන්න පුළුවන්කම තියෙනවා. අර හොඳ ලස්සනට ගමන් කරන පාරක් නැති වෙනවා. අන්න ඒකයි තියෙන්නේ. ඒක හදාගත්තොත් ඒ අමා හදාගත්තොත් පුළුවන්. හදාගන්න නම් කොහොමද? මං ඊට පස්සේ කවදාවත් මේක කරන්නේ නැහැ කියන අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ගන්න පුළුවන්ද? දැන් කෙනෙක් කල්පනා කරනවා නම් මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ කියලා. එහෙනම් වලවල් හරන්න එපා, මල් හිටවන්න. මල් හිටවන්න වලවල් ආරපු ගමන් පණුව කැපෙනවා. ඉවරයිනේ.
ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ සිම්ප්ලිෆයි කරගන්නකම් තමන්ට ඒක
කරගන්න
හරියට කරන්න.
ඒ නිසා ඒ ප්‍රමාණයක් යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. නමුත් චිත්තය තියෙනවනේ, තමන්ගේ දෘෂ්ටිය තියෙනවා. මම මගේ අතින් මේක වෙනවා, මම මේකට කැමති නෑ. අන්න ඒ දෘෂ්ටියයි ඕනේ. ඒ දික්තිය තියෙන්න ඕනේ. තමන් දැනගන්නේ මගේ අතින් වැරදි වැඩේ කෙරෙනවා, මම මේ වැරදි වැඩේ නවත්තන්නයි. අනේ මට කරගන්න බෑ දැනට. එන්න ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා මම මේ විදිහට යනවා. ඉතින් ආපහු එහෙම ගිහිල්ලා තමන්ට ආපහු අර පාරට එන්න පුළුවන්. හැබැයි එදා දවසේ භාවනාවට බලපෑවයි කියන එක කල්පනා කරන්න නම් ගන්න පුළුවන් ප්‍රමාණයට නම් ගන්න බෑ. ඒ කියන්නේ කඳ මම නැගගෙන යන්න ඕනේ. කඳ වටේට නෙමෙයි, කඳ දිගට මම නැගගෙන යන්න ඕනේ. වේගෙන් මම මේ නැගගෙන යනකොට දැන් මෙන්න මගේ වේගය බාල වෙලා දැන් මට කඳ හති දානවා. මට යන්න බෑ. දැන් මේ මගේ ප්‍රාණඝාතය අර වගේ දේවල් සිද්ධ වෙලා ඒක නිසා මේකේ අර වාහනේ යන්න බෑ, අර ගමන යන්න බෑ. අන්න ඒකයි තියෙන්නේ. ඒ தත්යේ බාගෙට නතර වෙලා ඉතින් ආපහු පහළට එනවා, ආපහු උඩට යනවා, මාංශිල ආපහු යන්න පුළුවන්. ඉතින් මේක නැtei කියලා යම්කිසි මොහොතකට තේරෙනවා නම් ඒ තේරිච්ච මොහොතේ ඉඳන් මනස පුදුමාකාර ගමනක්. ඒක තමයි අර චක්ක ඩයග්‍රෑම් එක අපි කරේ. ඒක පෙන්වන්නේ ඒකයි. ඒක දිගේ ඒ කියන්නේ බුදුහාමුදුරු කියනවා ඒ සීලවන්තයාට හිතන්න දෙයක් නැහැ කියලා මට මේ සමාධිය ඇති වේවා කියලා. අනිවාර්යයෙන්ම මේ මොහොතේම සමාධිය ඇති වෙන සීලවන්තයාට හිතන්න ඕනේ නේ. ඒ සීලේ තියෙනවා නම් Tamanට ඒක තියෙනවා කියලා මෙනෙහි කරලා බලපු ගමන් එයාට එතන ඇතම තියෙනවා සමාධියක්. ඒ ඒ සුඛයක් ඇති වෙලා ඒකෙන් සමාධිය ඇති වෙනවා. ඉතින් අපිට පුළුවන් ප්‍රමාණයට තමයි තිරුවන් සරණ. පුළුවන් ප්‍රමාණයට තමයි ඉතින් අපි කරගන්න ඕනේ. හැබැයි ඉතින් අරියට මගේ මම කොහොම හරි යනවායි කියන එක කල්පනා කරන්න තිරුවන් සරණ.
ડોક્ટર ලලිත් මේ ජානකි කතා කරන්නේ.
ඔව්.
මෙහි දැන් වෙලාව හවස 6යි කාලයි.
ඔව්.
අපි 10 අමාර විතර වෙනකල් ඉඳලා ඉතුරු ටික රෙකෝඩ් කරාට කමක් නැද්ද? එතකොට හිට උදේට අහන්න.
ඔව් ප්‍රශ්නයක් නැහැ අපි ඔයගොල්ලෝ මම මේක මේ ඉන්ටර්නෙට් එක මෙහෙමම තියන්නම් ඔයගොල්ලෝ මේ රෙකෝඩ් කරගන්න.
හා හොඳයි.